හයිබං කියල ටෙක් කත එකසි දහතුන් වෙනටසන මොම සාදරෙන් පිළිගන්නවා මම කාලිග අපිත් එක ස්කයිප්පලින් සම්බන්ධයනවා
උපුල්ලින්න මේ පැත්තෙන්
ඔව් තිල්ලක මයික් එක ඇහුන්නෑ වගේ හායි ටෙස් නැත ආවෙන තිල්ලට හැමදාම මයික්‍රෆෝන් ගැටලු තියෙන නැත තිල්ලිනිසා මයික් අතර ඔව් සමායිනති හැමදාම මේ මයික් ටෙස් කරන්න අපි පටන් අරගෙන මේ ගිදිං වෙන ටෙස් කරන්න වෙලාවන්න නැති හින්ද තිල්ල ප්‍රශ්නලට යනවද නැත්තම් මොනහරි කියන්න අලුත් දේවල් උපුල් එහෙම මොනහරි නිවුස් එකක් එහෙම විශේෂ දෙයක් තියෙනවද
මේ සතියේ නම් ඉතින් විශේෂ නිවුස් කියලා කට්ටිය කතා වුණේ ඔය Google වල ප්‍රයිවසි පොලිසි වෙනස් කරපු සීන් එහෙම තමයි නේද
ඔව් මාර කට්ටියට හැබැයි මේල් ලැබි තිබ්බේ පරක්කු දානේ ඔව් මටත් අදද ගොයි දෙවිල්ල තිබ්බේ මන්න ඉතින් ඕන එකක් හා ගියනවා
ඒක ඉතින් කියන්න තරම් නරක නැහැ කලින් 60 තිබ්බ එක එකක් වෙච්ච එක තමයි වෙලා තියෙන්නේ ඉතින් මාත්තාම කියුවේ එහෙම නැහැ ඕකේ එකක් දාලා තිබ්බා
හැබැයි මේ ගොඩක් සරල කරලා නේද ඒක කියවන්න පුළුවන් මේ විදියට මොකද ඒකවල ක්ලෝසස් ගොඩක් අයින් කරලා කියලා මම දැක්ක දාලා තියෙන මේ ඒක ගොඩක්ම සරල අර මේ සාමාන්‍ය ප්‍රයිවසි පොලිසි එක බැලුවම මේ හක්කපයින් වචනනේ තියෙන්නේ දැන් මේ ඒකවලත් ඔපේකේ ගොඩක් සරල විදියට තමයි මේ දාලා තිබ්බේ
ඔව් ප්‍රයිවසි පොලිසි එකක් ලියනකොට සාමාන්‍යයෙන් ලෝයර් කෙනෙක් අනිවාර්යෙන් අනුගමනය කළ යුතු දෙයක් තමයි කිසිම කෙනෙක් කිසිම දෙයක් නොතේරන ආකාරයෙන් ලියන එක
ඔව් ඒකත් එක ප්ලෑන් එකකට සන්නේ
මොකද ඒක එහෙම වුණොත් එහෙම මේ ප්‍රශ්නයක් තියෙනවානේ මොකද දැන් මේගොල්ලෝ දෙරුම් ගත්තොත් එහෙම ඒක සර්විස් එකක්වත් අපි ගන්න නැහැනේ
ඔව් හැබැයි මේ ලෝකේ ලොකු වැඩියෙන්ම කියන බොරවලු එක නේද කාලින්ග මේ ප්‍රයිවසි පොලිසියකට අය ඇග්‍රී කියලා ටග් ගාලා ක්ලික් කරන එක මේ මොකද ඒකේ උඩින් ලියලා තියෙනවානේ මේ ඒක මං කියවුවා ඔක්කොම කියවුවා මං ඒවට එකඟයි කියලා මම ඉතින් ඔක්කොම කියවුවා කියලා ටග් ගාලා ක්ලික් කළා දැන්
ඕක ඉතින් කියවුවත් සුමානයක් විතර කියවන්න වෙනවනේ කොහොම හරි මේ ප්‍රයිවසි පොලිසිය එක ඒගොල්ලෝ කරලා තිබ්බේ ඉස්සර අපි ගත්තොත් එහෙම මේ YouTube ගත්තොත් එහෙම YouTube වලට වෙන ප්‍රයිවසි පොලිසිය එකක් තිබ්බා ඊට පස්සේ Gmail ගත්තොත් ඒකට වෙනම ප්‍රයිවසි පොලිසි එකක් තිබ්බා ඔයගේ Picasa ගත්තොත් ඒකට වෙනම ප්‍රයිවසි පොලිසි එකක් තිබ්බා ඔයගේ ඉතින් ඒගොල්ලන්ගේ AdSense අරවම ගත්තත් වෙනම ප්‍රයිවසි පොලිසි තිබ්බා ඉතින් මේගොල්ලෝ කියන්නේ අර ඒක Unified Login එකක් තියෙනවානේ දැන් අපි Gmail එකක් ගත්තොත් අපි ඒකෙන් මතයි YouTube දැන් log වෙන්නෙත් ඊට පස්සේ අපි වෙන මොන හරිට හරි log වුණත් ඒ කියන්නේ ඔය Google Plus වගේ වල log වුණත් අපි එකම login එක පාවිච්චි කරාට මේවට තිබ්බ privacy policy වෙන වෙනම තිබ්බේ. දැන් මේගොල්ලෝ ලබන මාසෙ පළවෙනිදේ දන්නේ පෙබරවාරි පළවෙනිදාද මාර්තු පළවෙනිදා? පෙබරවාරි පළවෙනිදා නේද? මාර්තු පළවෙනිදා නේ. මාර්තු පළවෙනිදේ නම් මේ ඔක්කොටම එක privacy policy එකක් දීලා තියෙනවා. ඉතින් තමන් අකමැති නම් ওই service ටික අයින් කරලා යන්න කියලා තමයි මේ ඒගොල්ලෝ කියලා තියෙනවා.
ඔව් ඒගොල්ලන් කලින් අර තව සයිට් එකක් තියෙනවානේ මේ dataliberation.org කියලා.
ඔව්.
ඒකේ තියෙනවා ඔක්කොම මේ ඒගොල්ලෝ අපේ data පාවිච්චි කරන විදිහ සහ කොයි විදිහටද අපි ඒවා අයින් කරගන්න පුළුවන් ඒ වගේ දේවල් විස්තර බෙමද නේද?
ඔව්. ඒ කියන්නේ අපිට Google වලින් අයින් වෙන්න ඕන නම් ඒගොල්ලෝ ඔක්කොම අපිට අවශ්‍ය data ටික ගන්න ක්‍රමයේ හදලා තියෙනවානේ. Google වලින් අයින් වෙලා ඇත්තටම යන්න තැනක් තියෙනවද පුළ? අපි alternative කතා කරොත් හදිස්සියක්වත් Google නැවතුණා. Google වැහුවා. මේ Gmail
වල සා ගන්න වෙන්නේ.
Gmail වලට alternative එකක් හැටියට දැනට ඉතින් අපිට කතා කරන්න තියෙන එක්කෝ Yahoo ගැන කතා කරන්න වෙනවා මේ නැත්නම් Windows මේ ලගේ තියෙන එක Windows කියලා කොට Microsoft ලගේ මේ Windows Live Mail නැත්නම් Hotmail තමයි අපිට chance එකක් තියෙන්නේ සාමාන්‍යයෙන් මම Hotmail මේ ළඟදී දැක්ක ටිකක් සාමාන්‍යයෙන් හොඳට ටිකක් පෙනුමට තියෙනවා
ඒ Yahoo නම් පොඩ්ඩක් බල්කි වැඩි වෙලා නේද?
Yahoo
එකේ අර ටැප්ස් විකාරයක් දාලා
Yahoo වලට නම් ලොග් වෙච්ච කාලය මතකනේ Yahoo පාවිච්චි කරන තාම මිනිස්සු ස්පෑම් නම්
එනවා. ඔව්.
ස්පෑම් වලට ගොඩක් ප්‍රසිද්ධයි මේ වෙබ්සයිට් වලට ඔක්කොම රෙජිස්ටර් වෙන ඊමේල් වලින් ගොඩක් එන්නේ Yahoo ඒවා තමයි.
ඔව්. අනික තව එක එක link කෙන එකක් තියෙනවා නේද Yahoo වලින් ටිකක් කරදරයක් නැතු. ඊට අමතරව මේ දැන් හරි අපි ඕල්ටර්නටිව් කතා කරොත් සර්ච් වලට නම් Bing තියෙනවා නැත්තම් මට මතකයි ඒ දවස්වල අර Alta Vista තියෙන කාලේ අපි Google ගියේ හැමත් නෑ දැන් නම් Alta Vista එකක් ගිහලා සර්ච් කරනවාද කියලා හිතා ගන්නත් බෑ.
ඔව්.
මොකද අපි දැන් Yahoo search එක පාවිච්චි කරා වැඩක් නැන්නේ Bing නේ ඒකෙත් තියෙන්නේ නේද? එහෙම වුණත් Google නැති වුණා Bing. Email වලට ඉතින් Hotmail දාගත්ත කියමුකෝ.
හැබැයි කාලෙක ඉතින් Google Maps එහෙම නැතුව ජීවත් වෙන්න අමාරු වෙනවා.
ඔව් දැන් Bing Maps තිබ්බට ලංකාවේ කිසි දෙයක් නෑ මම හිතන්නේ Bing Map එකේ.
ඔව් ලංකාවේ නෑ.
වඩ හරි සතුටි අර Windows Phone පාවිච්චි කරන දෙන්නෙක් ඉන්නන අපි දන්නේ දෙන්නට map.
හැබැයි දැන් Google Maps install කරගන්න පුළුවන්.
ඔව් Google Maps Google ලම Windows Phone වලට දෙනවද ඒගොල්ලෝ?
වෙන කවුරු හරි මම හිතන්නේ.
වෙන කවුරු හරි හදපු app එකක් නැතිනේ. ඒක එච්චර හරි සාර්ථක වැඩ කරන්නේ නැහැ නේද?
එහෙමකට බලන්න.
ඔව්. ඊට පස්සේ අපිට
මේ
ඔව් පොත්
Google Map මං හිතන්නේ අප්ඩේට් එකක් කරලා තිබුණා මේ ළඟදී. මේ මං දැක්කා Google blog එකේ එහෙම ලංකාවේ සිටියම පුත් එහෙම දාලා. මං හිතන්නේ ඒගොල්ලොන්ගේ maps ඔක්කොම graphics පොඩ්ඩක් හොඳ වෙලා තියෙනවා
දැන්. ඔව්. මං හිතන්නේ මටත් ඊයේ හරි පෙරේදා හරි අප්ඩේට් එකක් ආවා. මං හිතන්නේ දැන්ට තියෙන map version එක ඇල Android වලට ගත්තොත් එහෙම පොඩ්ඩක් ඉන්න බං settings ගියා. settings වලින් about ගියා. 6.2.0 තමයි අලුත්ම version එක දැනට තියෙන්නේ. ලස්සන
කියන්නේ ඉස්සර අර කොට් මැප් එක කොටු කොටු වගේ පෙනිච් එක එහෙම දැන් සම්පූර්ණයෙන් හදලා ඒ කියන්නේ මුළු මැප් එකම සීම්ලස් විදිහට පේන විදිහට අප්ඩේට් එකක් කරලා තියෙනවා.
ඔව් දැන් ඔෆ්ලයින්
ඉස්සර එක එක චන්ද්‍රිකා ඡායාරූපේ එක එක පාටින් පොඩි පාට එහෙම වෙනස් වෙලා එහෙම ගතියක් තිබ්බනේ. දැන් මං හිතන්නේ ඒක සම්පූර්ණයෙන් නැති වෙලා තියෙනවා.
ඔව්. ඊට අමතරව දැන් මේ කැෂින් සෙටින් එකක්ම පරණ කාලේ නේද Wi-Fi වලදී ඕනනම් කැෂ් කරන්න කියලා කියනවා. එතකොට එයා මැප් එකේ කැෂ් එකක් තියන් ඉන්නවා ෆයිල් එහෙම ඕන කරන තරම්. ඊට පස්සේ තව මොනවද මේකේ තියෙන්නේ මෝ ගිහාම මැප් එකක් තියෙන ලැටිටියුඩ් මයි ලොකේෂන් හිස්ටරි කියලා එකක් තියෙනවා. මං හිටපු තැන් ටික පෙන්වනවත් දන්නේ මයි ලොකේෂන් හිස්ටරි කියලා කියන එකේ. මේ මම මේ Android ෆෝන් එකේ ගත්තා නෝ චෙක් කරන්නේ. එහෙම බැලුවොත් එහෙම ලැටිටියුඩ් වලින් තමයි ඒක පෙන්වන්නේ. නෑ නෑ මම ලැටිටියුඩ් වල නෑ. ඒ වගේ තමයි තියෙන්නේ ලොකේෂන් සෙටින්ග්ස් ගාම ලොකේෂන් රිපෝර්ටින් තියෙනවා. ඕනනම් යාළුවන්ට කියන්න දෙන්න පුළුවන්. ඔටෝමැටික් චෙක්ින්ස් දාන්න පුළුවන්. ඒ වගේ පරණ තීච්චම තමයි තියෙන්නේ. මම හිතන්නේ බ්ලොග් එකේ ඒගොල්ලන්ගේ දාලා තිබ්බා මේ අර ජයිරෝ එක පාවිච්චි කරලා ඒගොල්ලෝ දැන් සැටලයිට් නැතුව ගියත් එම වාහන යන vehicle speed එක assume කරලා ඒගොල්ලෝ map එකේ location එක update කරනවා කියලා. අපි නම් චෙක් කරා හරියන්නේ නැහැ. හැබැයි ඒ වුණාට Google blog එකේ නම් ඒගොල්ලෝ දාලා තිබ්බා මැප් එකේ අර තැන ලොකේෂන් එක ගන්න ඒගොල්ලෝ GPS මොබයිල් නෙට්වර්ක් වයර්ලස් නෙට්වර්ක් වලට අමතරව වාහන යන ස්පීඩ් එකත් බලලා ඒගොල්ලෝ assume කරලා ලොකේෂන් එක අප්ඩේට් කරනවා කියලා GPS නැති වෙලාවට. ඔව්. ඔය අතර ඉතින් chat room එකේ අර නිකන් හද ගැහෙන කතාවක් කියනවා. මේ මහේෂ් තමයි කියන්නේ එයාගේ ප්‍රයිමරි ඊමේල් එකේ ආවලු අනේ අම්මි. මොකුත් කියන්න අරගෙන පොන්ටිය චැට් රූම් එකේ අහනවා. මේ ඇත්තට මගෙන් අහන්නේ වුණාට මේකට උත්තර දෙන්න පුළුවන් තිල්ලන්ට තමයි. එයා කියනවා ටෙක් කතාවල කියන්නලු ගේමින් PC එකට හાર્ඩ් ඩිස්ක් ද හොඳ SSD ද හොඳ කියලා.
ඔව් දැන් වැඩේ තියන්නේ SSD එකක් දැම්මොත් තමයි ටිකක් සැහෙන විදුමක් යනවනේ කාලෙක. මේ ප්‍රශ්නේ තියන්නේ මම හිතන්නේ 200GB විතරක් ගන්න කියොත් එහෙම 50ක් කතාවක් විතර වගේ යනවනේ.
ඔව් මේ තව කම්පියුටරයක් ගත්තා.
ඔව් ඒක නිසා ඉතින් කරන්න බලන්න ලේසිම වැඩේ පොඩි හાર્ඩ් ඩිස්ක් එකක් SSD එකක් අරගෙන ඒකට OS එක ඉන්ස්ටෝල් කරන එක. මේ OS එක ටිකක් හරි ෆාස්ට් මේ රන් කරගන්න බලන්න නිසා ඕන නම් ඉතින් ගේම් මුත් ඉන්ස්ටෝල් කරලා ප්ලේ කරන්න පුළුවන්. හැබැයි ගොඩක් ඉඩ තියෙන හાર્ඩ් ඩිස්ක්
එක. ඔව් මේ සමහරුන්ගේ මතයක් තියෙනවා නේද මේ රේඩ් array එකක් වගේ හදලා ස්පීඩ් වැඩි කරගන්න පුළුවන් එහෙම කියලා. ඒක ගැන මොකද කියන්න තියෙන්නේ?
රේඩ් ඇරේ එකක් හදුවොත් මෙහෙමයි. අර ස්ට්‍රිපින් මෝඩ් එකට දැම්මොත් නම් ස්පීඩ් එක ඩබල් කරගන්න පුළුවන්. දැන් අපි රේඩ් එකේ හાર્ඩ් ඩිස්ක් එකක් ගත්තොත් එහෙම අර ස්ට්‍රයිප් විදියට රයිට් කරන්න, ඒ කියන්නේ රේඩ් 5 වගේ අපි පාවිච්චි කරොත් හරි රේඩ් 0 හරි පාවිච්චි කරොත් එහෙම හાર્ඩ් ඩිස්ක් එකක ස්පීඩ් එකගේ දෙගුණයක් ගන්න පුළුවන් රේඩ් 0 ගත්තොත්. මොකද අර ඩේටා රයිට් වෙන්නේ එක හાર્ඩ් එකක එකක් එක බයිට් බිට් එකක් අනිත් හાર્ඩ් එකේ තව බිට් එකක් හැටියට තමයි රයිට් වෙන්නේ. ඉතින් රේඩ් 5 ගත්තොත් එහෙම හાર્ඩ් ඩිස්ක් 3ක් දක්වා මේක වෙන් වෙනවනේ. එතෙන් එතකොට අර දැන් අපි SATA 3 වගේ පාවිච්චි කරලා SATA 3 වගේ තුන් ගුණයක් අර රීඩ් රයිට් වෙනවා. හැබැයි තින් ඇක්සස් ටයිම් කොච්චර කරත් SSD එකට සමාන හොඳ SSD එකට SSD අර හොඳේවසා නරකේව જાති දෙකක් තියෙනවා. මේ හොඳ මෙමරි තියෙන SSDs තියෙනවා ඒව ගණන්. ඊට පස්සේ ලාබෙට තියෙන SSD ගොඩක් වෙලාට මෙමරි වල සීක් ටයිම් රීඩ් රයිට් ටයිම් ගොඩක් slow. සාමාන්‍ය හොඳම SSD එකක් ගත්තොත් එහේ මේ වැ තියෙන සීක් ටයිම් එක කියන්නේ අපි ෆයිල් එකක් හොයන්න කියලා යන කාලේ තාමත් අපි 15,000 RPM හાર્ඩ් ඩිස්ක් පාවිච්චි කරත් SSD එකක වේගය වැඩි.
ඔව්.
මොකද ඇත්තටම කිව්වොත් එහම කාලය කියා ගන්න බැරි තරම් අඩු ප්‍රමාණයක්. ඒ කියන්නේ මොකද අපි දන්නවා හાર્ඩ් ඩිස්ක් එක ඇත්ත ඇතුලේ තියෙන මෙකනිකල් එකක්. ඉතින් ඕක කොච්චර කර කොච්චර වේගෙන් ගියත් ඕක හෙට මෙට වෙන්න යන කාලය සහ ඉලෙක්ට්‍රොනිකලි යම් කිසි තැනක තියෙන දෙයක් ගන්න යන කාලය ගොඩක් වෙනස්.
ඔව්.
ඉතින් සාමාන්‍යයෙන්
විශේෂයෙන් විශේෂයෙන් කියන්න ඕනේ eBay එකෙන් එහෙමනම් SSD ගන්න යන්න එපා. මොකද ගොඩක් චයිනීස් බඩු තියෙනවා හොරට ගහන.
ඔව් අනිවාර්යෙන් ගොඩක් SSD දාලා කට්ටිය කාඩ් ඩිස්ක් එකකට අතට කම්පියුටර්ස් ලෝ කරගන්න එක තමයි කරන්නේ. සාමාන්‍යයෙන් ගොඩක් ඔය හොඳ SSD තියෙන Intel ලගේ රේන්ජ් එකක් තියෙන SSD ඒ වගේ ඒවා තමයි සාමාන්‍යයෙන් දැනට හොඳයි කියලා පිළිගත් SSDs තියෙන්නේ. ඉතින් ගාන තමයි ටිකක් අමාරු දරාගන්න. ට්‍රාන්සෙන්ඩ් එහෙම තියෙනවා ගොඩක් අඩුවට SSD ඒවැ, හැබැයි මේ මෙමරි ස්පීඩ් එක ගොඩක් අඩුයි.
ඔව්.
ඒක නිසා SSD එක ගන්නකොට හරියට මොඩල් නම්බර් එක රිවියුස් කියවල බලන්න, ඒ මොඩල් නම්බර් එකේ ඇත්තටම ඔය කියන පර්ෆෝමන්ස් තියනවාද, ඒ වගේ හොඳ එකක්ද කියලා.
නැත්නම් ඉතින් අපරාධ සල්ලි නේද?
ඔව්. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට SSD පාවිච්චි කරන්න මෙහෙම ඔපරේටින් සිස්ටම් එක SSD එකේ ඉන්ස්ටෝල් කරලා ටක් ගාලා බූට් ටයිම් එක හදාගන්න හදලා ඊළඟට ඉතින් ඇප්ලිකේෂන් ඔක්කොම ඉන්ස්ටෝල් කරන්න හાર્ඩ් ඩිස්ක් වල තමයි. ඉතින් ඕක බූට් වෙන ඉක්මනට බූට් වුණා කියලා ඉතින් එච්චර දඟලන්නේ නැතුව ඉතින් ඕක පොඩ්ඩක් විනාඩියක් ඉන්න එකයි තප්පර 10ක්. ඉතින් ඕක ලොකු වෙනසක්. ඒ ගානත් එක්ක මන් නම් දන්නේ නැහැ වටින්න. මොකද ඇප්ලිකේෂන් SSD එකේ ඉන්ස්ටෝල් කරන්නේ නැත්තම් ඉතින් එච්චරම SSD මැෂින් එක පාවිච්චි කළා කියලා ලොකු ඉම්ප්‍රූවමන්ට් එකක් දකින්න හම්බ වෙන්නේ නැහැ.
බූට් ටයිම් එක පොඩ්ඩක් ඉතින් වැඩි කරගන්න
පුළුවන්.
අඩු කරගන්න පුළුවන්.
ඔව්, බූට් වෙන කාලේ අඩු කරගන්න ඇරෙන්න ඇප්ලිකේෂන් උත් SSD එක ඉන්ස්ටෝල් කරන්න අඩුම ගානේ අද කාලේ හැටියට 120 GB වක්වත් SSD එකක් ගන්න එපැයි. 120 GB, 200 GB වගේ SSD එකක් ගන්නවා කියලා කියන්නේ මම දන්න 40ක් 50ක් විතර යන හොඳ එකක් ගන්න කියලා.
ඔව්. ඔය කාලේ කොහෙන්ද මේ කැප්චර් කරනවට හැම ටිකක් ප්‍රොමස් හොඳයි නේ.
ඔව්. රයිට් කරන්න ගොඩක් වෙලාවට කැප්චර් කරනකොට ගොඩක් අය පාවිච්චි කරන්නේ අර රෙඩ් 0 වගේ ඒවා තමයි පාවිච්චි කරන්නේ. මොකද ටග් ගාලා ෆයිල් රයිට් වෙන පුළුවන් හින්දා. ඔව්. ඉතින් ඒක නැත්තම් ඉතින් ගොඩක් මේ රයිට් කරන කටේ අර SAN කියලා පාවිච්චි කරන ස්ටෝරේජ් ඒරියා නෙට්වර්ක්ස් ඒ වගේ ඒවා තමයි පාවිච්චි කරන්නේ. නැත්තම් ඉතින් සාමාන්‍ය
එදිනෙදා මේ ගොඩක් යාළුවෝ අහලා තිබ්බද තමයි මේ සතියේ මේ ෆයිල් ෂෙයරින් නෙට්වර්ක් වලට මොකද වෙලා තියෙන්නේ කියලා. දැන් මේ මෙගා අප්ලෝඩ් සහ ෆයිල් සොනික් වගේ දේවල් මොකද වැඩ කරන්නේ නැත්තේ කියලා අහලා තියෙනවා. මේක මේ SOPA ප්‍රශ්නයක්ද කියලා අහලා තියෙනවා. ඇත්තටම මේ SOPA එක තාම කියන්නේ කතාවෙන් පවතින දෙයක් විතරයි. තාම ඒක මේ ඇක්ටිව් වෙලා තියෙන දෙයක් නෙමෙයි. මොකද ඒක තාම සම්මත වෙලා තියෙන පනතක් නෙමෙයි. ඒක නිසා SOPA වලට තාම බලපෑමක් නැහැ. හැබැයි ඉතින් ෆයිල් ෂෙයරින් සහ මේ පයිරසි සම්බන්ධයෙන් ඉස්සරින්දම්ම තිබ්බන නීති රීති මේවා කොපි කරන්න බෑ, ෆිල්ම් ෂෙයා කරගන්න බෑ එහෙම කියලා. ඉතින් ඒ අන්න ඒ දේවල් වලට තමයි මේ මෙගා අප්ලෝඩ් වලට සහ අනිත් සයිට් වලට ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඒගොල්ලන් නීතිමය වශයෙන් තමයි සාමාන්‍යයෙන් FBI ගෙන් සහ RIA වගේ සංවිධාන වලින් ඒගොල්ලන් අල්ලගන්නේ. අත්‍තරම තියෙන දැන් මෙතන වෙලා තිබ්බේ FBI එකෙන් මෙගා අප්ලෝඩ් කේක වැඩ කරන කට්ටිය සහ ඒගොල්ලන්ගේ සර්වර්ස් මේ අල්ලගෙන එවන අතපු එක. ඒත් එක්කම ෆයිල් සොනික් කියන ගොඩම ජනප්‍රිය, ලංකාවේ ගොඩක් ජනප්‍රිය ඒගොල්ලොත් කරලා තිබ්බේ තමන්ගේ ෆයිල් විතරක් ෂෙයා කරගන්න පුළුවන් වෙන විදිහට සිස්ටම් එක ඒගොල්ලෝ ඩවුන් ග්‍රේඩ් කරගෙන වගේ තිබ්බා. මොකද අනුන්ගේ ෆයිල් ඩවුන්ලෝඩ් කරන්න දෙන එකෙන් ඒත් අර පයිරසි සම්බන්ධ ප්‍රශ්න ඒගොල්ලන්ටත් ඇවිල්ලා ඒගොල්ලන්ගේ සර්විස් උත් නවත්තන්න වෙයි කියලා. හැබැයි ඉතින් ෆයිල් සොනික් එකෙන් මම හිතන්නේ 90%ක් විතර ෆයිල් සොනික් පාවිච්චි කරපු වැඩේ දැන් නැවතිලා තියෙන්නේ. මොකද ගොඩක් වෙලාවට ඉතින් තමන්ගේම ෆයිල් අප්ලෝඩ් කරගන්න එකට ෆයිල් සොනික් පාවිච්චි කරනවා කියන එක ඇත්තට ගොඩක් වෙලාවට ඉතින් ෆ්‍රී සර්විස් ස්කයි ඩ්‍රයිව් හරි ඩ්‍රොප් බොක්ස් වගේ එකක් තියෙන නිසා ඇත්තටම ප්‍රයෝජනයක් වෙන්න. හැබැයි කලින් මේ අද මම දැක්ක නිවුස් එකක් තමයි ගොඩක් මෙගා අප්ලෝඩ් වල මෙගා අප්ලෝඩ් තමන්ගේ වැඩවල සහ ඔය එක්කෝ මහ රිසර්ච් එක ෆයිල් ෂෙයා කරන්න නැත්නම් තමන්ගේ ඩොකියුමන්ට්ස් ටික වෙන කට්ටියටක ෂෙයා කරගන්න කොලබරේටිව් වැඩ කරන කට්ටියගේ ඩොකියුමන්ට්ස් එහෙම අප්ලෝඩ් කරලා තිබ්බේ ඒ කාලින්ක ෆයිල් එකක් කරන්න බැරි කාටවත්. මේව ඇත්තටම මේ පයිරට් මේ තමන්ගේම මොකක් හරි තමන්ගේම මොන හරි නීත්‍යානුකූල ඇත්තටම මේ රිසර්ච් පේපර්ස් වගේ දේවල් ෂෙයා කරපුවා ඒ මිනිස්සුන්ට ආපහු ඇක්සස් කරන්න බැරි තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා මේ මිනිස්සු සමහර කට්ටිය FBI එකට විරුද්ධව නඩු දාන්න සූදානම් වෙනවා කියලා නිවුස් එකක් තිබ්බා. ඔව්.
ඔය වැඩෙත් එක්ක ඇත්තටම ඔය cloud වගේ concepts එකටත් පොඩි පහරක් මේ දවස්වල වැදලා තියෙනවා. කට්ටිය කතා වෙනවා. ඉතින් ඔය වගේ මුළු site එකම සමම නවත්තන්න පුළුවන් නම් ඉතින් ඔය cloud වගේ concept මොන වගේ practical ද කියලා එහෙම එවවත් මම දැක්ක blog වල එහෙම කතා වෙනවා.
ඔව්. ඒ වුණාට දැන් වෙලා තියෙන්නේ මේ ගොඩක් මේ වගේ දේවල් කරන්නේ ඇමරිකාව. දැන් ටිකක් අර ගොඩක් ඔය ඇමරිකාවේ අපේ මේ ඇමති මණ්ඩලය වගේම ඇමරිකාවේ අය ඉන්න ඇමති මණ්ඩලයක් දැන් ගොඩක් වෙලාට මේ කන්ටෙන්ට් සමාගම් වල කට්ටියගේ සාක්කුවල ඉන්නේ. ඉතින් ඒ අය කියන පදවලට නටන ගාන්ටම දැන් මේ වගේ වැඩවලින් තේරෙනවා ඒගොල්ලෝ ඒ ගාන්ට වැළ දින මොකද මේ මෙගා අප්ලෝඩ් ගැන කතා කරද්දී මේගොල්ලෝ ස්විට්සර්ලන්ඩ් වලට ගිහිල්ලා නිව්සීලන්ඩ් නේද හරි ස්විට්සර්ලන්ඩ් හරි නිව්සීලන්ඩ් වලට ගිහිල්ලා තමයි අර අර කට්ටිය අත්අඩංගුවට ගොඩ ගත්තේ ඉතින් එහෙම බැලුවොත් එහෙම දැන් ලංකාව බැලුවොත් ලංකාවට ඇවිල්ලා අපි අත්අඩංගුවට ගොඩ ගන්න පුළුවන් කමක් තියෙනවා වගේ
ඔව්
ඉතින් ඒක නිසා මේ අයගේ මේ ක්‍රියාකලාපේ මම හිතන්නේ මේ කරන වැඩේ නම් අපි ඉතින් ඕක කොච්චර කාලයක් කරගෙන යන්න පුළුවන් වෙයිද කියන එක
දැන් අතර මෙතෙන් පයිරසි කියන එක මම නම් හිතන්නේ කවදාවත් නවත්තන්න පුළුවන් දෙයක් වෙයි කියලා මොකද මේ කොමනවා තිබ්බත් පයිරසි සම්බන්ධ දේවල් ගන්න කට්ටිය ඉතින් පයිරට් කරනවා ගොඩක් වෙලාවට ඒකෙන් ප්‍රශ්න වෙන්නේ අර ඇත්තටම ලෙජිටිමේට් විදිහට ෆයිල් ෂෙයා කරන සහ ඒ කරන කට්ටියට තමයි දැන් පාඩුව ඇත්තටම වෙලා තියෙන්නේ ඒක නිසා ඉතින් ඒ ගැන හිතන්න ඕනේ දෙවරක් මොකද මූවිස් හදන කට්ටිය සහ ෂෙයා කරන සින්දු හදන කට්ටිය හිතන්න ඕනේ තමන්ගේ සර්විස් එක කොහොමද මේගොල්ලන්ගෙත් එක තියාගන්නේ කියලා මේ පයිරසි පයිරට් කරන කට්ටියව එහෙම එකපාරට නවත්තලා මම නම් හිතන්නේ ඇත්තට ප්‍රයෝජනක් වෙයි කියලා
ඔව් ගොඩක් අය හිතන් ඉන්නේ අර දැන් මේ පයිරට් කරන එක නැත්තම් මිනිස්සු මේ මූවී සල්ලි දීලා ගනී කියලා. නමුත් දැන් අපි ගිය පාරට් එක්ක කතා ලැබුවා කව කට්ටියකින් මේ ඕගොල්ලෝ මේ ඕගොල්ලෝ කියලා කියන්නේ මේ ඕගොල්ලෝ එහෙම සල්ලි දීලා ගන්නවොනො ගන්නාද කියලා. ඉතින් හැමෝගෙම උත්තර දෙන අපි නම් ගන්න නැහැ කියලා. තියෙන් බැලුවොත් ඉතින් ගොඩක් වෙලාට අර ගොඩාක් වෙලාට පයිරටි පයිරස් විදියට ඔය මූවීස් බලනවා. ගොඩක් වෙලාට සල්ලි දීලා ගන්නෙ නැහැ.
ඔව්. අතරමැදි එකතකින් ෆිල්ම් හෝල් එක මොකක් බලනවා කියන එක අතරම ඔරිජිනල් මූවි හදන කට්ටියට උදව්වක්
يعني
ඒගොල්ලන්ගේ බිස්නස් එකට හොඳ දෙයක් නේ.
ඔව්. අනික දැන් තිල්ල මේ දැන් අපි කතා කරද්දි මේ සින්දු අරෝමේ ගොඩක් අය මේ ටෙක් අතහන වුණා දන්නේ නැති මේ නීති විරෝධී කියලා මේ සයිට් වලින් මේ එක එක ඒවා ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඒ කියන්නේ ගොඩක් අය ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන එකත් මේ ඒගොල්ලෝ ගොඩක් කියලා හිතන් ඉන්නේ මේක නීති විරෝධී වැඩක් නෑ මේක ගැටලුවක් නෑ මේක මෙහෙම කරන්න පුළුවන් කියන මතෙන් තමයි ගොඩක් අය ඉන්නේ. ඒ වුණාට ඒක දන්නේ නැහැ මේ ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන් තියෙන සයිට් මේ ඩවුන්ලෝඩ් කරන්නේ මේ නීති විරෝධී වැඩක් තමයි තමන් කරන්න කියලා. ඉතින් ඒක තේරුම් ගන්න නම් ඉතින් ටිකක් හොඳයි නේ සමාලයට පුළුවන් අවස්ථාවක් තියෙනවා නේද ඉතින් මේ ෆිල්ම් එක සල්ලි දීලා ගත්තට ඒකේ වරදක් නෑ මම නම් දකින්න පෞද්ගලිකව.
හැබැයි සල්ලි දීලා ගන්නවා කියලා මෙහෙම අය පේමන්ට් එකකින් වගේ ගන්න වැඩක් හරියන්නේ නැහැ.
ඔව්. ඔව්. ඒකට වෙලා තියෙන ඇත්තනම් මේ ලංකාවේ විකුණන ඒවා මිනිහෙක්ට දරා ගන්න බැරි ගන්නට තමයි දැන් DVD එක ගත්තට 1500ක් විතර වෙනවනේ. 1500 දෙනා DVD එකක් ගන්නට නරකද? ෆිල්ම් එක රුපියල් 150 200ක්.
ෆිල්ම් 3-4ක් තියෙන DVD එකක් ගන්න පුළුවන්.
ඔව්. අනික දැන් ලංකාවෙත් ගත්තොත් එහෙම ඉස්සර වගේ නෙමෙයි දැන් හැම ෆිල්ම් එකක්ම වගේ එනව නේද?
ඔව්
රිලීස් වෙනකොට වගේ ලංකාවේ රිලීස් වෙන ඉඳලා ඉතින්
හැබැයි කලින් මෙහෙම දේකුත් තියෙනව නේද ගොඩක් කට්ටිය සමහර ලාට මේ ක්වලිටි එක බලන්නේ නැතුව මේ ෆිල්ම් එක බලනවා කියලා
ඔව්
ක්වලිටි එක සම්බන්ධයෙන් එච්චරම උනන්දුවක් නැති තත්ත්වයක් තියෙනව නේද
ඔව් ඉතින් අර ගොඩක් වෙලාට ලංකාවේ අර ෆිල්ම් එක ඉස්සෙල්ලා බලනවා මිස මේක හොඳට බැලිය යුතුයි මේක ක්වලිටි එක බැලිය යුතුයි මම නම් සාමාන්‍යයෙන් කම්පියුටරේ ෆිල්ම් එකක් බලනවා කියන එක ඇත්තටම මේ මට නයි ගති එන්නේ ෆිල්ම් එකක් බලනවා කියන ගති එන්නේ නැහැ. ඉතින් TV එකේ බලනකොටවත් හරියට තිබ්බේ නැත්නම් මම නම් කවදක්වත් ඔය කැමරා කෝපිය අරව මම කවුරු දුන්නත් බලන්නේ නැහැ. මොකද එහෙම බල්ලා ඒක තේරුම්වන්නේ නැහැ ෆිල්ම් එක හරි රසත් විඳින්නේ විඳින්නේ නැහැ. සමහර අයට අවශ්‍ය මේ මං අර බැලුවා කියන ෆිල්ම් එක බලන්න ගොඩක් අය මං බැලුවා මම ටොරන්ට් එකක් දැම්මා. ඒ කියලා ඒ වුණාට අර ෆිල්ම් එක හරි රසයක් විඳිනවා නම් ඉතින් ඒක එක එක අයගේ ඒ කියන්නේ සිතුම් පැතුම් හිතන විදියෙන් තමයි ඔය ඉතින් වෙනස් වෙන්නේ.
දැන් අනිත් එක ෆිල්ම් එක ෆිල්ම් වල එහෙම ලොකු කොටසක් වින් වෙනවා සවුන්ඩ් ක්වලිටි එකට ඔඩියෝ එහෙම ඒ අර ඇත්ත සරවුන්ඩ් ක්වලිටි එක කොහොමත් PC එකකින් වගේ බලද්දී නම් කීයටවත් අත්දකින්න බෑ ඒක ගිහිල්ලාම බලන්න ඕනේ ඉතින් ඒ වගේ සවුන්ඩ් ක්වලිටි එකක් එක්ක ෆිල්ම් එකක් බලද්දී එන දැනීම
ඔව් අනික ඉතින් ඒක ටිකක්
හරි අමාරුයි ලංකාවේ දරා ගන්න
ඒක සමාජමය බැඳීමකුත් ඇතිරන ෆිල්ම් එක බලනකොට තනියෙන් යන්නේ නැහැ කට්ටියක් එක්ක යන්නේ ඉතින් එතනත් අර පොඩි මිනිසුත් එක්ක ගැවසෙන දැන් ඇත්තටම වෙලා තියෙන ගොඩක් අය මේ අන්තර්ජාලයට පමණක් සීමා වෙලා තමයි ඒගොල්ලන්ගේ ජීවිත තියෙන්නේ දැන් ගොඩක් අය කම්පියුටරේ ඉස්සරහටම වෙලා ඉන්නවා යාළුවෝ ඉන්නේ ඉන්ටර්නෙට් එකේ chat කරන්න සැබෑ ලෝකේ ඒගොල්ලෝ ගොඩක් වෙලාට අර කොන් වෙලා පැත්තක වෙලා තමයි ඉන්නේ ඉතින් මේ තත්ත්වෙ ඉදිරියටත් ගියොත් එහම ලොකු ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා නේද
අනිවාර්යයෙන්
ඔව් ඔයිට අමතර පොඩි chat එකේ තවත් පොඩි ප්‍රශ්නයක් ගැන මේ පොන්ටියාන මම නම් මේකට උත්තර දෙන්නේ අපේ ක්‍රිකට් ටීම් එක ගැන කාලින් ගෑ මොකද හිතන්නේ කියලා
මයිදාන කාලිකෙන් අහලා නම් එච්චර තේරුමක් වෙන්නේ
නැහැ මගෙන් ওই ප්‍රශ්න අහලා ලැබෙන උත්තරෙන් හිත නරක් වෙන එක තමයි වෙන්නේ ඉතින් ඒක නිසා ඔව් ගැන මම උත්තරයක් නොදී සිටිනවා මේ සරලව ගොද්දෙමින් අර සිරිපාද යනට කතාවක් කියනවනේ, ඒ කතාව තමයි මටත් කියන්න එන්නේ ක්‍රිකට් ගැන. ඉතින් ඒකයි ගොඩක් කලකට කතානගරි මේ අපි ප්‍රශ්නෙකට
ඔඩියෝ ස්ට්‍රීම් එක රිපීට් කරනවා කියලා කතාවක් කරනවා ඇත්තද?
ඔඩියෝ ස්ට්‍රීම් එක ඉස්සලා රිපීට් වෙන්නේ නැති දැන් නම් එහෙම වෙන්නේ දෙයක් නැහැ. මොකද මේ අපේ ආදරණීය ඩයලොග් එක තමයි අදත් පාවිච්චි කරේ. ඒක ආදරණීය විදියටම ඩිස්කනෙක්ට් වෙලා ගියා. ඉතින් එහෙනම් ජය වේවා ඩයලොග්. ඉතින් නිවුස් එකකටත් යමු නේද? මේ ඔය අතර මේ අර කවු කට්ටිය දන්නවත් දන්නේ නැහැ මේ සූර්ය කුණාටු කියන ඒවා.
ඔව්
සූර්ය කුණාටු කියලා කියන්නේ ඇත්තනම් මේ ඉර සූර්ය කියන්නේ ඉර නේද? ඉරෙන් ඇති වෙන කුණාටුවක් කියලා කියන්නේ ඇත්තනම් මේක මේ අර ගිනි ජාලාවක් වගේ එළියට එනකොට මේකේ රේඩියේෂන්. එතකොට අර ඇත්තනම් කිව්වොත් එහම මේ ඉලෙක්ට්‍රොනික ඩිවයිසස්, ඉලෙක්ට්‍රිකල් ඩිවයිසස් ගොඩක් කියලා, ඒ කියන්නේ සැටලයිට්, ඊට පස්සේ ප්ලේන් වගේ වැඩ ගොඩක් හානි වෙන්න පුළුවන්. මොකද මේකෙන් එන අර ඉලෙක්ට්‍රොනික මැග්නටිසම් වල තියෙන මේ ප්‍රමාණය, ඒ කියන්නේ ඒකේ පවර්ෆුල් කම වැඩි හින්දා මේකට සෝලර් රේඩියේෂන්ස් කියලා කියන්නේ. ඉතින් මේ ඇත්තටම මේක ජනවාරි 23 වෙනිදා ලොකු රේඩියේෂන් මේකක් තිබිලා තියෙනවා. ඉතින් ගොඩක් සමහර ප්ලේන් පවා මේ රීරවුට් කරලා තිබිලා තියෙනවා. මොකද මේවා නිසා ගොඩක් වෙලාට හානි වෙන්න පුළුවන් කියලා. මම හිතන්නේ අර ඕවා ගැන වැඩියෙන් දැනගන්න ඕන අපේ දන්න පොඩ්කාස්ට් එකක් තියෙනවා sky.lk නේද? sky.lk පොඩ්කාස්ට් එක මම හිතන්නේ ඕවා ගැන කතා කරනවා. මේ පොඩ්ඩක් අහලා බලනවා මේවා ගැන මීට වඩා හොඳට දැනගන්න පුළුවන්. ඉතින් මේවා නිසා ගොඩක් වෙලාට ඔය සැටලයිට් කමියුනිකේෂන් ඒ වගේ වැඩ ගොඩක් වෙලාට මේ බාධාවල් නැති වෙනවා. ඊට අමතර ඉතින් අර පොඩි හැමදාම ඉතින් Apple ලගේ මේ බොරු තියෙනවනේ.
ඔව් මේ දවස්වල ඉතින් ලොකුම කතාව වෙන්නේ iPhone අලුත් iPhone එක ගැන නේද?
ඔව් iPhone 5.
ඔව්
අඟල් 4ක ස්ක්‍රීන් එකක් තමයි එනවා කියලා කියන්නේ.
දැන් ගොඩක් ෆෝන් වල කාලින්ග මේ ලොකු ස්ක්‍රීන් වලට ගේන තරනේ. හැබැයි Android වල නම් මං හිතන්නේ ප්‍රධානම හේතුව මේ ලොකු ස්ක්‍රීන් වලට යන්න Apple වල තියෙන ස්ක්‍රීන් ක්වලිටි එක ගන්න ඒගොල්ලන්ට ලොකු ස්ක්‍රීන් වලට යන්න වෙලා තියෙනවා පේටන් සම්බන්ධ දේවල් නිසා. ගොඩක් වෙලාවට නැත්තම් Apple size ස්ක්‍රීන් එක දැන් iPhone එක තියෙන ස්ක්‍රීන් සයිස් එක Retina display වගේ තියෙන ක්වලිටි එකක් ගන්න අමාරුයි Android වල තියෙන rendering engine එකත් එක්ක.
ඔව් ඉතින් ඔයගේ ප්‍රශ්න තිබ්බට ඉතින් iPhone වල ඉතින් හැමදාම ඉතින් එක එක බොරු කතා කියන වගේ මේ පාර අලුත්ම බොරුව තමයි ඉතින් 4 in screen එකක් එනවා කියලා. ඒකේ මේ QHD screen එකක් එනවලු 908යි 540 වගේ resolution එකක් තියෙන එකක්. අනේ මන්දා ඉතින් ඒවම් මේ සුතං කියලා තමයි ඔයාලට කියන්නේ. ඊට අමතර තිල්ල මේ තිල්ල Xbox ගහනවනේ. මේ Xbox live දැන් ඔය තියෙනවනේ Windows Phone තියෙන අයට.
ඔව්
ෆෝන් එකේම. එතකොට ගේම් ගහන්න පුළුවන් තිල්ල Xbox live එකේ.
ඒක ගොඩම තියෙන social පැත්තට තමයි කාලින්ග points වලට.
ඒක ළඟදීම
store එක
Android වලට සහ iOS වලටයි එන්න බලාපොරොත්තුවක් තියෙනවා කියලා තමයි කියන්නේ. Microsoft කාර්යයත් එහෙට මෙහෙට යනවනේ. ඌට අමතර තවත් පොඩි පොඩිමත් නැහැ ඉතින් මේ සාමාන්‍ය news එකක් තියෙනවා. මේ ඇත්තටම අර anonymous කට්ටි ඉන්නවනේ අරක කාලයක් කෑ ගහ හිටියනේ ඒගොල්ලෝ මේ Facebook down කරනවා කියලා.
ඔව්
දැන් කියනවා එහෙම කරේ නැහැලු. කරන්නේ නැහැ කියලා කියන ඒගොල්ලෝ.
අපි එහෙම කිව්වේ නැහැ නේ කියලා.
අපි එහෙම කිව්වේ නැහැ නේ අපි කරනවා කියලා කිව්වේ නැහැ නේ කියලා ඒ කට්ටිය කියන අනේ මන්ද කවුරු මොනා කියන මොකක් කියනවාද කියලා. ඉතින් ඔය අතරම ඔය නනමස් කට්ටිය තව හොඳ වැඩක් කරලා තිබ්බ අර ඒගොල්ලෝ අර සෝපා වලට විරුද්ධව හැක් කරනකොට ඒගොල්ලෝ cbs.com සෝපා වලට නෙමෙයි ඇත්තනම් මේක අර මෙගා අප්ලෝඩ් එක අයින් කරපු එකට ඒගොල්ලෝ ඇත්තන cbs.com එකේ ෆයිල්ස් ඔක්කොම මකලා තිබ්බා. ඊට පස්සේ යුනිවර්සල් මියුසික් එක දෙතුන් පාරකට ඩවුන් කරලා තිබ්බා. ඉතින් ගොඩක් ඔය ෆ්‍රෙන්ච් මීඩියා සයිට්ස් වගේක්
හැබැයි කාලෙක මෙහෙම කතාවකත් යනවා නේද මේ ඇනොනිමස් වල වැඩ කිඩ නිසා මේ SOP එක සමායට ඇක්සෙප්ට් වෙන්න පුළුවන් කියලා තත්ත්වයක්ත් ඇවිල්ලා තියෙනවා
කියලා. ඔය කියන්නේ මේගොල්ලෝ මේ වගේ හැසිරෙන නිසා මේ වගේ අවශ්‍යයි කියලා. ඔව් ඕන එකක් ඉතින් ඕන පැත්තකට දාන්න පුළුවන් නේ.
ඔව්
ඔව්
මේත් එකම ඇනොනිමස් කියව මතක් වුණේ අපේ මේ කට්ටියගේ ෆේවරිට්ම වෛරස් කාඩ් එක තියෙනවානේ මේ සිමෙන්ටික්
ඇන්ටි වෛරස්. වෛරස් තියෙනක හොඳයි ඇන්ටි වෛරස් එක දාගන්නට.
මේ අනේ වෛරස් කාඩ් එකේ මේ සෝස් කෝඩ් එක හොරගම් කළා කියලා දැන් නොසිමෙන්ට් එක සයිමෙන්ටික් එකෙන් කියනවා මේ පරිසරය පාවිච්චි කරන්න කියලා වෛරස් කාඩ් එක.
මේ සිමෙන්ට් එක දාගෙන තියනන කම්පියුටරේ පරිස්සමෙන් පාවිච්චි කරා. මොකද ඊට වඩා වෛරස් වෛරස් තියෙනක හොඳයි දැන් සිමෙන්ට් එක දානවට වඩා. මන්නම් හිතන්නේ මමයි තරහකාරයෙක්ක කම්පියුටරේට මම නෝට් නම් දාලා දෙන්නේ.
ඔව් සමහර ලැප්ටොප් වල කාලින් බලෙන් ඉන්ස්ටෝල් කරලා එවනවනේ මේ සිමෙන්ට් එක එහෙම ට්‍රයල් එකක්. හැබැයි ඒක හැමතිස්සෙම වෝන් කරනවා ඔයාගේ කම්පියුටරේ මේ පොඩ්ඩයි ආරක්ෂාකාරී වෙලා තියෙන්නේ, සම්පූර්ණයෙන් ආරක්ෂාකාරී කරගන්න නම් මේක ගණක් ගෙවලා අප්ඩේට් කරගන්න
කියලා. ඔය වගේම දැන් වෛරසුත් ඇවිල්ලා කියනවා මේ වෛරස් එකක් ඇවිල්ලා තියෙන වෛරස් එක අයින් කරන්න ඕන නම් මට ඩොලර් 40ක් ගෙවන්න කියලා. ඒතකොට සිමෙන්ට් එක සිමෙන්ට් එකේ වෛරස් එක අතර කිසිම වෙනසක් නැහැ. අර නිකන් දෙන මයික්‍රොසොෆ්ට් ලගේ සිකියුරිටි එසෙන්ෂල් දාගත්තනම් මම හිතන්නේ ඔක්කොටම වඩා හොඳයි ඒගොල්ලන්ගේ අර මේ ඇත්තට මයික්‍රොසොෆ්ට් ඩිෆෙන්ඩර් එකයි ওই දෙක දිවුණා කිසි කරදරයක් නැහැ.
සිමෙන්ට් එක පාවිච්චි කරන කට්ටිය පරිස්සම.
ඔව්. ඊට අමතරව මේ අපේ chat room එකේ කට්ටිය MP3 ගන්න සයිට් ඉල්ලනවා මේ ටෙක් කතාවල ඔය piracy hacking cracking කතා කරන්න එපා. ඉතින් වැඩි කතා කරොත් ගෙදර යන තා වෙන්නේ chat room එකෙන්. මම හිතන මෙච්චරලා කතා කරෙත් ඕක ගැන තමයි නේ.
ඔව්.
ඒ කොච්චර හොඳට ටෙක් කතා අහනවාද කියලා කට්ටිය ගැන හිතා ගන්න පුළුවන් ඕ වගේ වයින්කොට. සමහර අය ඉතින් අර chat room එකත් පාවිච්චි කරන තමන්ගේ marketing එක දෙන්නේ කිදෙල් log ගල එක්කෙනෙක් අහනවා මේ site එක ගන්න කොහොමද කියලා නේද. යාම ගන්න වෙන එක වෙන idea එකකින් මේකයි site එක කියලා අර තමන්ගේ site promote කරගන්න. ඒ වගේ අර කින්ඩ ගන්න වැඩ ගන්න කට්ටිය ඉන්න ඉතින් ඕ වගේ අයත් ඒ වගේ ආතලුත් දෙනවා නේ. ප්‍රශ්නෙකට යනවද නැත්නම් තිල්ල තවමන හරි දේවල් තියෙනවද කතා කරා?
ප්‍රශ්න වලට ගිහිල්ලත් එමුනේ ටික. මදුරං ගහලා තියෙන අපේ ප්‍රශ්නයක්. එයාට Wi-Fi network එක PC 6ක් විතර තියනවලු. ඒවා මේ network එකකට සම්බන්ධ වෙන්න user name password use කරන විදිහට network එක හදාගන්නේ කොහොමද කියලා අහනවා. proxy එකක් දාන්න ඕන නේද කලින්?
ප්‍රශ්නේ හරියටම මට
Wi-Fi network එක කාලින්ග users ලට connect වෙන්න user name password දීලා
මම හිතන්නේ පරණ ප්‍රශ්න තියෙනවා. ඔක අපි ගිය සතියේත් කතා කරා.
ආයි හරි. ගිය සතියේ
කතා කරා. ඔව් කතා කළානේ. තිල්න යට ඉනන් උට්ටෙනේ හොඳ හැවි. අපි අශේන් අහන chat room එකේ මම දැන් 500 පාරක් විතර මේ ප්‍රශ්නේ අහලා තව එක පාරක් දෙපාරක් ගහපු ගමන් එයාව නිකම්ම මේ kick වෙන වැඩක් වෙන්නේ. ඉතින් ඒක නිසා මේ අශේන් අහනවා එයාට රේඩියෝ channel එකක් පටන් ගන්න ඕනලු TRC එකෙන් කොහොමද කියලා. රේඩියෝ channel එක පටන් ගන්න ඕන නම් කලවෙනීම කරන්න ඕනේ frequency එකක් Tamanට ලබා ගන්න ඕනේ. මම දන්නේ මේක ගන්න කෝටියකට කිට් වෙන ගාණක් ගෙවන්න ඕනේ තමයි මන්නම් දන්නේ.
හැබැයි දැන් ස්කෝල් එකකින් වගේ ගන්න ඕන නම් අර 96.1 එක පොඩි කාලයකට ගන්න පුළුවන්.
ඔව් ඒක ගන්න ඕනේ ඇත්තටම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් නේද?
ඔව්
ගුවන්විදුලි සංස්ථාවෙන් අරගෙන කරන්න ඕන. Tamanටම කියලා රේඩියෝ channel එක පටන් ගන්න ඕන නම් ඒ ලයිසෙනින් එකට frequency request එකක් දාලා ඒ frequency
එක අරගෙන අර කබලෙන්ටර හවුස් එකක් ගිහිල්ලා ඒක කොහේ හරි උඩ ගහයි කරලා
ඊට පස්සේ
Taman ඉන්න තියෙන්නේ.
Tamanට පුළුවන් ඊට පස්සේ transmitter ගෙන්න ගන්න ඒ license එකක් ගන්න. ඊට පස්සේ තිල්නායන් අහන මොනාද මේ SEO company කරන්නේ මේ විදියට හදනයන් rank වර්ග තියාගන්න පුළුවන් නේ කියලා. මම මුලින්ම ඔය ප්‍රශ්නෙට උත්තර දෙනවා SEO හදන කම්පැනි සයිට් එක උඩට එනවාද කියලා බලන්න. ඒක එන්නේ නැත්නම් ඒ සම්ග්‍රම්පණියට ඕක දෙන්න එපා. ඒකෙන් තමයි බලන්න පුළුවන් SEO කම්පැනිය කොච්චර හොඳද කියලා.
ගොඩක් වෙලාවට ඒගොල්ලෝ මේ ඇඩ්වර්ටයිස් කරන්නේ Google search එකක් කරාම අපිට සම්බන්ධ. දැන් අපි හිතමු මොකක් හරි කෑමක් හදන කම්පැනියක් කියලා, බීම జాතියක් හදන කම්පැනියක් කියලා, එනර්ජි ඩ්‍රින්ක්ස් හදන එකක් කියලා. දැන් Google එකේ සර්ච් කරොත් එහෙම කවුරු හරි එනර්ජි ඩ්‍රින්ක්ස් කියලා ඒ කම්පැනියේ වෙබ්සයිට් එක ගොඩක් වෙලාවට ඉහළට එන විදිහට Google rank සහ තවන්ගේ වෙබ්සයිට් එකේ කන්ටෙන්ට් ඒත් එක්කම keywords ඒ වගේ links වගේ දේවල් හරියට හදාගන්න විදිහට උපදෙස් දෙන සමාගම් තමයි SEO සමාගම් කියන්නේ.
එහෙම ඔයාලොත් දෙන ටෙක් කතා තමයි හොඳම සමාගම් ටෙක් කතා කියලා ගාව ගමන් ඕන සයිට් එක උපලෙණියට එන ටෙක් කතා. එතකොට හොඳට SEO කරලා තියෙනවනේ.
ගොඩක් වෙලාවට ඉතින් SEO කියලා මේ එන මේල්ස් මං ඉතින් එතරම් තේරුවන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ බලන්න කීයක්
කරේ. ටෙක් කතාත් SEO කරන්න එක්කනේ මේල් එකක් ගාලා තිබ්බනේ.
ඔයනේ.
ඔයගේ SEO කියලා කරන්නේ ඇත්තනම් මේ search engine optimization කියලා තමයි ඔකට කියන්නේ. ඒ කියන්නේ site එකේ දින content සහ ඒවා search engine වල හොයා ගන්න ලේසි වෙන විදිහට හදන එක තමයි මේකෙන් ranking වැඩි වෙනව නොවෙන එක තීරණය වෙන්නේ. ඇත්තනම් Google එකේ algorithm එකේ ඒක මේ SEO කරා කියලාම site එකක් උඩට එන්නේ නැහැ. මේ site එකට backlink කොච්චරක් තියනවද, මේ site එක කොච්චර හොඳ reputable site වලින් backlink වෙනවද.
ගොඩක් වෙලාවට මේ අලුත්ම කරන දේවල් තමයි මේ social media ప్యాకేజెస్ కిలా దెన్ అపే ఫేస్బుక్ ఫ్యాన్ పేజ్ తినడం ఏమ లైక్స్ లక్ష దేవకేమ ఆరాధన ఇవగే గలంగ నెట్వర్క్స్ దాలా ఏమ దేవల తమ గొడ కట్టి మేలా కరన్
ඒ එකදර අපේ කට්ටිය සෙට් එක දානවාගේ වැඩත් තමයි ඉතින් කරගෙන යද්දී ඒසිෝ කරගෙන යද්දී නැගලෙනවා සයිට් එක පොඩ්ඩක් අතරම ගමන් ආපු යනවා ඉතින් නැතිවෙන්න.
ඔව් ඔයිට අමතර මේ පොඩ්ඩක් චැට්රූම් එකේ තව ප්‍රශ්න ගන්න පොන්ටියමද අද ප්‍රශ්න අහන්නේ USB to SATA කන්වර්ටර් එක යූස් කරව පෝටබල් හાર્ඩ් ඩිස්ක් එකක් විදියට යූස් කරන්න පුළන්ද? ඔව් පුළුවන්. ඊට පස්සේ ස්පීඩ් එක කොහොමද? USB ස්පීඩ් එක තියෙනවා. වරදක් නැහැ නේද ඉතින්. හැබැයි USB හાર્ඩ් ඩිස්ක් කැමේ ගම දින්න ඔය විදියට තමයි.
ඔව් ගලවල බලවත් එහෙම
ලැප්ටොප් ගලවල බලවත් එහෙම USB to SATA කන්වර්ටර් එකක් හරි ID to USB කන්වර්ටර් එකක් හරි දාලා USB එකට සම්බන්ධ කරලා දින්න. ඉතින් සාමාන්‍ය USB එක ලැබෙන වේගයක් ලැබෙන කන්වර්ටර් එකේ හොඳකම අනුව තමයි ඉතින් වේගය ටිකක් ගොඩක් කරලා තීරණය වෙන්නේ. ඉන්ටර්නල් හાર્ඩ් ඩිස්ක් එක තරම් ස්පීඩ් එකක් එන්නේ නැහැ. නමුත් ඉතින් ගොඩක් හොඳම ගානට වගේ ස්පීඩ් එකක් එනවා.
මැක්සිමම් ගියොත් ඉතින් 30 Mbps වගේ යන්න පුළුවන්.
ඔව්
ගොඩක් වෙලාට ඒ ලෙවල් එකට යන්න අමාරුයි.
දාගන්න කිව්ව මොකද්ද කියලා එයා මහිතන්නේ කියන්නේ Windows Defender වෙන්න ඇති. Windows Defender සාමාන්‍යයෙන් Windows එක මෙනවා Windows අප්ඩේට් කරන ඕන.
ඔව් ගොඩක් වෙලාවට කාලින්ග මේ security instructions install කරද්දි Defender එකේ සමහර features එයා automatically off කරනවා.
ඔව්
මේ සමහර ලාට දැන් XP වලට වගේ දානවනේ ඩිෆෙන්ඩ් එක අන්ඉන්ස්ටෝල් කරන්න කියලා ඒගොල්ලෝ කියනවා.
ඔව්.
මේ එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. හැබැයි කොහොමද ඉතින් මතක තියාගන්න ඕනේ Windows firewall එකත් enable කරන් ඉන්න නේද?
ඔව්. අනිවාර්යෙන් අනිත් එක ඒක තමයි ඉතින් ඔය මොනා කරත් නැහැ Windows update දාන්න නැත්නම් අපි හැමදාම කියනවා වගේ. මම හිතන්නේ හැමදාම මේක ඉහේ ගෙස් ගන්නට කියලා ඇති. ඉතින් වෛරස් ස්කෑනර් එකෙන් ඇත්තටම කරන්න මේ හිල් ගොඩක් තියෙන තාප්පයක් ආරක්ෂා කරන්න බල්ලෙක් දැම්මා වගේ තමයි. ඉතින් බල්ල හෙඩ මෙට දුන්නකොට ඒ හිලක් එහෙම මෙහෙන් අස්සෙන් ඒකෙට පැන ගන්න පුළුවන්. ඉතින් හොඳ වැඩි තමයි ඕකට ගන්න පුළුවන් හොඳම සොලියුෂන් එක තමයි හිල් ටික වහලා දාන එක. ඉතින් හිල් ටික වහන එක කියන්නේ Windows update. එතකොට software වල තියෙන patches update. අර ගොඩක් අය හිතන් ඉන්නේ අපි මේ software update කරනකොට අලුත් version එක දාන්න කියනවා කියලා. නෑ අලුත් version එක දාන්නේ මේකට තියෙන update සහ patches ටික දාන්න කියන එක තමයි අපි කියන්නේ.
මන්දක කාලෙක මේ ඩොංගල් වල ස්පීඩ් චෙක් සම්බන්ධ ප්‍රශ්න වර්ගයක් චැට් රූම් එකේ යනවා. ගොඩක් වෙලාවට අර ස්පීඩ් චෙක් එකේ රීසෙට් වෙන දවස බිලින් ඩේට් එකත් එක්ක වෙනස් වෙනවා නේද? මොකද මේ එක එක කට්ටියන්ගේ එක එක දවසට තමයි බිලින් ඩේට් එක තියෙන්නේ. දැන් මගේ ගත්තත් එහෙම මගේ පස්සෙනි දාර තියෙන්නේ. එතන අපේ මගේ ඔෆිස් එක මට එහා පැත්තේ යාළුවෝගේ තියෙන්නේ 15 වෙනිදා. ඒ වගේ බිලින් ඩේට් එකත් එක්ක වෙනස් වෙනවා මේ රීසෙට් වෙන දවස මන් දන්න තරමේ.
මගේ නම් කවද්ද දන්නේ? මට රීසෙට් වෙන්න එකක් නැහැ. ඉතින් ටෙක් කතාවලට පාවිච්චි කරන අර ගොන්ඩොංගල් එක දින්නේ ඒක ළඟදීම ඩයලොග් එකට බයි 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 කියන.
මෙත් අහන අපෙන් මේ ඩයලොග් එකෙන් කොහොමද ඩයලොග් එක නෙමෙයි සමහරවිට ටෙලිකොම් එකෙන් කොහොමද 16 Mbps කනෙක්ෂන් දෙන්නේ කියලා මේ එච්චර ස්පීඩ් එකකින් ඒගොල්ලෝ ADSL 2 වලට ස්විච් වෙලා තියෙනවද එහෙම කියලා අහනවා.
ඔව් SLT ADSL 2 Plus තමයි.
ඔව් හැබැයි අර 16 Mbps කියලා ඒගොල්ලෝ කියන්නේ ඇත්තටම මේ වයර් කනෙක්ටිවිටි එක ගැන නේද කලින්?
ආ ඒ කියන්නේ ලාස්ට් මයිල් කනෙක්ටිවිටි එක ගැන කතා කරා. අපි ලාස්ට් මයිල් කියලා ගවම ඔබ සහ SLT සම්බන්ධන වේගය මිසක් ඔබට ලැබෙන වේගය ගැන නෙමෙයි කතා කරා. ඇත්තම කතා කරා මේගොල්ලෝ 24 Mbps උනත් කියන්න පුළුවන්. මොකද ADSL 2 Plus specification එකේ උපරිම යන්න පුළුවන් මට අදාල 24 ද කොහෙද?
ඔව් ඇත්තටම මේක අර ඩොංගල් විකුණන කට්ටිය 7.2 Mbps දෙනවා කියෝ වගේ කතාවක් තමයි නේ.
ඔව් ඇත්තටම මෙහෙමයි වැඩේ. කාර් එකක් දීලා කියනවා මේක බුගාටි එකක් මේක 350 පෑඩ සතුකම 600 ක වේගෙන් කිලෝමීටර යන්න පුළුවන් කියලා. කියලා පිටකොටුවේ පාරට
දානවා.
නාලා 600ට යන්න කිව්වා වගේ තමයි ඉතින් කොහොමද යන්නේ? අන්න ඒ වගේ තීරියක් තමයි SLT ලත් පාවිච්චි කරන්න ඔන්න තියෙනවා කොහොමද? ඉතින් ඇත්තනේ ස්පෙસિෆිකේෂන් බලවත් හරි කාර් එක චෙක් කරත් හරි යන්න පුළුවන් ඩයිනෝ එකට දාලා දෙන්න. ඊට පස්සේ නෑ කිව්වකම් කරන්නේ ඒගොල්ලෝ අර අරන් යනවා ඩයිනෝ ටෙස්ටිං කියලා කියන්නේ. එක දෙන කාර් එක දිහා ටෙස්ට් කරන්නේ. ආ ඩයිනෝ එක දැම්ම අම්මට උඩ මෙන්න යනවා. පාරට දාපු ගා යන්නේ. යන්නේ කොහොමද ට්‍රැෆික් නේ? ඕ වගේ තමයි SLT එකෙත් අංක කීම. අර දැන් වෙලා තියෙන්නේ මෙහෙමයි. SLT එක කාලයක් හොඳට දුන්නා. මොකද ඒගොල්ලෝ නෙට්වර්ක් එක හොඳට ඉඩ තිබ්බා. බෑන්ඩ් විඩ්ත් අවේලබල් තිබ්බා. හොඳට ඉන්ටර්නෙට් දීගෙන ගියා. ඒ කට්ටිය වැඩි වෙන වැඩි වෙන වැඩි වෙන මේ රිසෝසස් මදි වුණා. يعني මෙට්‍රෝ ඉන්ටර්නෙට් එකේ ඒගොල්ලන්ගේ ෆයිබරිංස් ඔක්කොම ඕව වෙන්න ගත්ත. මොකද මේගොල්ල අර පියෝටීවීද මොකද කියලා රෙද්දක් දෙන්න ගත්තනේ සත පහකට වැඩන්නේ මලජරාව. ඕකේ කොහොම හරි දැන් ඕකට බෑන්ඩ්විඩ්ත් ඕනේ 2 Mbps විතර බෑන්ඩ්විඩ්ත් එකක් ඕනේ. එතකොට ඒගොල්ලන්ගේ ලෝකල් මේ ඉන්ටර්කනෙක්ටිවිටි සහ ඒගොල්ලන්ගේ මෙට්‍රෝ ඉදනෙට් වල රින් වල බෑන්ඩ්විඩ්ත් අන්තිම ගාන්ටාව. මොකද බලන හැම කෙනෙක්ටම 2 MB ගාන આવත් එක එක්ස්චේන්ජ් එකට 10 දෙනෙක් ගාවත් આવොත් එතනට 20ක් විතර සෙට් වෙනවා. ඉතින් ඔයගේ මෙට්‍රෝ ඉදනෙට් ඒගොල්ලන්ගේ මේ එක්ස්චේන්ජ් එකට වෙනකන් ඇවිල්ලා ඉතින් ඕව බෑන්ඩ්විඩ්ත් මදි වෙනකොට මේගොල්ලෝ කරේ අරව ඉන්ක්‍රීස් කරන්න වෙනකොට මේ දෙන ප්‍රමාණය අඩු කරන්න ගත්තා.
ඔව්.
එතකොට පාවිච්චි කරන්න එපා කියලා. ඉතින් අර ඒ වගේ එකක් තමයි මේ TRC එකේ ඉන්න මැටි හරක්ට ඕක තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ අරි අරි අපි ඉම්ප්‍රූවමන්ට් එකක් කරනවා අපි මේක මෙහෙම දෙනවා මේ කියලා කිව්වා කියලා අන්තිමට කරේ ඉතින් අර අරගොල්ලන්ට අහු වෙලා ඒක මේව කරා. අන්තිමට ඉම්ප්‍රූව් වෙච්ච එකුත් SLT ලට අර TRC කරන ස්පීඩ් ටෙස්ට් එකම පේනවා. FPU දැම්මට පස්සේ ඒගොල්ලන්ගේ වෙච්ච ඉම්ප්‍රූවමන්ට් එකයි. මොකද SLT ඉම්ප්‍රූවමන්ට් එකේ යටපැත්තට. කියන්නේ යටින් බලනකොට උඩින් නම් යට බලනවා ඉම්ප්‍රූවමන්ට් එකක් තියෙනවා මයිනස් ඉම්ප්‍රූවමන්ට් එකක්. ඒකක් තමයි වෙලා තියෙන්නේ.
ෆ්‍රෙන්ච් ඒකට
කියන්නේ. ෆ්‍රෙන්ච්
ෆ්‍රෙන්ච් කමෙන්ට්. මේ කාර් ගැන කිව්ව මතකුනේ කාලේක මේ පින්තූර වගේ අදාල තිබුණේ. දැන් මේ MP412C එකක් ලංකාවට ඇවිල්ලා කියලා මැක්ලරන් මේ කඩුණාක එයාපෝට් එකේ. හැබැයි ඉතින් පස්සේ කට්ටිය දාල තිබ්බ එක මේ ට්‍රාන්සිට් එකට ආපු එකක් මේ සිංගප්පූරේට යන ගමන් ලංකාවේ පොඩ්ඩක් බලලා කියලා.
පොන්ටි අපෙන් එවතත් අහන අර කතා කරලා ඔච්චරම කියප ඔක්කොම එක ආයි අහනවා මේ කොමඩෝ ඉන්ටර්නෙට් සිකියුරිටි ප්‍රෝ 2012 ගැන මොකද කියන්නේ කියලා.
මම දන්න තරමින් කොමඩෝ ටිකක් රෙකමෙන්ඩ් කරන්න පුළුවන් තත්ව එකක් ආයි ලින්ග මේ එක ෆ්‍රී.
ඒ වුණාට ඉතින් අර මන්නම් ඉතින්
ඔව් වින්ඩෝස් 5 වල තියදී මන්නම් හිතන්නේ එච්චරම අවශ්‍යයි කියලා.
අර මෙහෙමයි වැඩේ ඉතින් මට මේක මේ කිව්වත් පොඩි ළමයි ආන ඉන්න මේක ගැන.
එහෙම කට්ටියට මේ කොමඩෝ සහ මම හිතන්නේ වෛරස් කාඩ් විදිහට මේ Microsoft Security Essentials අතාරනහම Node32 වගේ එකක් මම හිතන්නේ පාවිච්චි කරලා බලන්න පුළුවන්. මොකද ඒක ගානත් අඩුයි වැඩ කරනවා.
මන්නම් කියන්නේ ඉතින් Windows දාන්න Windows අප්ඩේට් කරන්න දගින දගින මගුල් software එක download කරන්න එපා, crack කරන්න එපා, ඒවටික් කරන්න මන්න අනේ මන්ද මගේ නම් computer මම නම් ওই දේවල් එකක් අක් කරන්නේ මට ප්‍රශ්නකුත් නැහැ. ඉතින් ගොඩක් වෙලාට එලා තියෙන RAM එකේ file download කරන යාගේ මාගේ USB ගන්නවා. ඔක්කොම ඇන්ටිවයරස් දාගෙන ක්‍රැක් කරනවා. ක්‍රැක් එකේ ඇලර්ට් එක එනකොට ඇන්ටිවයරස් එක ඒක ඩිසේබල් කරනවා. ඩිසේබල් කරලා ක්‍රැක් එක දානවා. හයි ඇන්ටිවයරස් එක දානවා. මේ ඉතින් ඕවා කරාම අර මට අර ඉල්ලගෙන රෙද්දැසි නයි දානවා කියන්නේ. අන්නේ වගේ කෑවා. ඊට පස්සේ කෑවා 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 කියලා කියන්නේ කොච්චර කරත් වැඩන්නේ. ඊට පස්සේ ඉතින් තෙල් බෙහෙත් බැන්දට තේරුමන්නේ.
මාලකපෙන් අහනවා එයාගේ ලැප්ටොප් එකේ එක පාටිෂන් එකල්ලේ තියෙන. දැන් කලින් අලුතෙන් ලැප්ටොප් ගණිත ගොඩක් ලාඩ එක පාටිෂන් ගන්න තියෙන. ඔව් 100 විතර. ඉතින් එයා අහනවා එයාට තව OS එකක් ඉන්ස්ටෝල් කරගන්න කොහොමද අපහු පාටිෂන් කරගන්න කියලා ෆෝමැට් කරන්න නැතුව. එහෙම කරන විදිහ පොඩ්ඩක් එයාට කියලා දෙන්නලු.
සාමාන්‍යයෙන් Windows 7 වල නම් ෆයිල් පාටිෂන් රිසයිස් එකක් තියෙනවා. ශ්‍රින්ක් පාටිෂන් එක කරන්න පුළුවන්.
ඔව්.
ශ්‍රින්ක් කරලා ඊළඟට ඉතුරු වෙන ටික ආයෙ නැවත පාටිෂන් එකක් හදාගන්න පුළුවන්. හැබැයි දැන් පාටිෂන් කරන එක මෙහෙමයි. දැන් තමන්ට අර ෆයිල් ඕගනයිස් කරගන්න ඕන පාටිෂන් කරොත් මිසක් තිලින පාටිෂන් කරනවා. දැන් මම නම්
මම පාටිෂන් කරන්න. හැබැයි මෙයාගේ අවශ්‍යතාවය තවත් OS එකක් ඉන්ස්ටෝල් කිරීම, ඩුවල් බූට් කිරීම සඳහා. එතකොට ඉතින්
dual boot කරන්න නම් ඉතින් අර shrink partition කරන එක තමයි මම හිතන්නේ හොඳම වැඩේ. අර computer එකේ right click කළා, අර micro ඒ කියන්නේ start menu එකේ ගිහිල්ලා computer කියන එක right click කළා, manage කියලා එකක් තියෙනවා. manage කියන එකට ගිහිල්ලා එයාට පුළුවන් මේ hard disk එක දැන් hard disk එක පෙන්වන dismanagement කියලා එක වම් පැත්තේ අර list එකක් එනවා. ඒ list එකේ ගිහිල්ලා අවශ්‍ය partition දැන් තනි partition එකයිනේ තියෙන්නේ. ඒකට right click කරාම shrink volume කියලා තියෙනවා. ඒ shrink volume එකේ පුළුවන් එයාට ඒ පාටිෂන් එකේ සයිස් එක යාට පොඩි කරන්න. මතක තියාගන්න මේ පොඩි කරනකොට පරිස්සමෙන් කරන්න මොනාට හිට මෙටුනොන් දෙම දෙයියන්ගේ පිටයි.
ඔව් තියෙන ප්‍රෝග්‍රෑම් ටිකට.
ඔව් මෙය වෙන. ඉතින් ඉතුරු ටික ඊට පස්සේ යාට පාටිෂන් එකක් ඉතුරු වෙනවා. ඩුවල් බූට් කරන්න නම් ඒ ඉතුරු පාටිෂන් එකට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්.
ඔව් ඒක සමහරවිට 100%ක් වැඩ කරන්නේ නැහැ නේද කලින්. මොකද ෆයිල් hard disk එකේ තියෙන විදිහට තමයි මේක මේ shrink කරන්න පුළුවන්ද කියන එක තීරණය වෙන මන් දන්න විදිහට.
ඔව්
ඒකට සින්ක් කරන්න කලින් ඩිෆ්‍රැක්ට් එහෙම කරලා වැඩේ පටන් ගත්තම වඩා හොඳයි.
ඔව් එතකොට අපෝ ෆයිල් ටික හරියට හැදෙනව නේද?
ඔව්. ඒ අතර මේ Maxstats chat room එකේ කියන මේ VDSL ළඟදීම පටන් ගන්නලු. මට නම් මොන DSL එකක් වැඩක්වත් නැහැ. මට ADSL වල තියෙන එක හරියට දීලා ඉන්න. මට VDSL වැඩක් නැහැ. 4G වැඩක් නැහැ. RG වැඩක් නැහැ. මේ G වැඩක් නැහැ. මට තියෙන එක හරියට දීලින්න කියලා තමයි මං කියන්නේ. VDSL කියලා කියන්නේ අර very high bit rate digital subscriber line කියලා. මට ගිගා බිට් එකක් ගෙදෙට්ට ආවත් මොකද වෙලා වැඩක් තියනවද කියන්නකෝ. මෙගා බයිට් 20 නම් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. මොන මගුලක් කරන්න
කසුන් අපෙන් අහනවා එයාට බලාගන්න අවශ්‍යයිලු ලංකාවේ පරිගණක උපාංගවල මිල ගණන්. ඒක ඔන්ලයින් බලන වෙබ්සයිට් එකක් තියෙනවද කියලා අහනවා. වෙබ්සයිට් කීපයක වගේ ඉතින් බලන්න පුළුවන්.
barclays.lk
barclays බලන්න පුළුවන්. techinfo.lk තියෙනවා. එතකම
techzone මොකක්ද දෙකක් තියෙනවනේ. techzone info
techinfo.lk
techinfo.lk ඒ වගේ තියෙනවා. සාමාන්‍යයෙන් ওই සයිට් වල තියෙන ගොඩක් ගණන් නම් ඊට අඩුවෙන් ගන්න පුළුවන් ගියාම නේද?
ඔව් මොකද ඒක අප්ඩේට් කරන්න
තත්ත්වයක් කාලෙට වෙහි ඉසේ තමයි අප්ඩේට් කරන්නේ. ඌට අමතර විජේ පරිගණක මැගසින් එකේ තද
නේද
ගණන් කියලා එකක් යනවා මේ. හැබැයි විජේ පරිගණක මැගසින් එක කියවන්න නම් තර 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 ටික එහෙම අයින් කළා තමයි කියවන්න ඕනේ.
සාමාන්‍ය තියෙන කන්ටෙන්ට් අතරම දැන් අපි පොඩි කාලේ තිබ්බ කන්ටෙන්ට් සහ දැන් තියෙන කන්ටෙන්ට් ගත්තාම ඇඩ් ටිකක් විතරයි තියෙන්නේ ගොඩක් කියලා.
උපුල් මේ වාහනේ ගතර නෑ. උපුල් සාමාන්‍ය විද්‍ය පරිගණක මැගසින් එකේ කියවුවා මොන වගේ හැඟීම්ද තිබෙන්නේ?
මං අන්තිමේට කියුවේ දැන් අවුරුදු දෙකකට විතර කලින් ඇත්තටම කියනවනේ. මේ මාතේ පටන් ගන්න කාලේ ඔකට ලොකු ආසාවක් දැක්වා. දැන් නම් ඉතින් කෙලින්ම ඉතින් ওই බ්ලොග් එකක් බලනවා ඒ වගේ අරනකොට මැගසින් එහෙම නම් එහෙම ගන්නෙ නෑ.
ඔබ නම් බලනවා මං හිතන්නේ හැමදාම මට බැලුවාම සාමාන්‍යයෙන් බොරු දෙක තුනක් නම් අනිවාර්යෙන් තියෙනවා. ඒව කවදක්වත් කියලා ඉරට කරෙක්ට් කරන්නේ නැහැ. ඒක එතනදී ලොකුම ප්‍රශ්න. මොකද මම මීට කලින් පුද්ගලිකවත් මේ අයව දන්න හින්දා මම කියලා අරනා මේ මේකේ මේක වැරදුනා කියලා. ඒ අයගේ එක්ස්කියුස් එක තියෙන ඉතින් අපිට ඕක බලන්න කවුරුත් නැහැ. ඕක ගැන දන්න කෙනෙක් නැහැ. ඉතින්
ඒකෙන් අර ඇත ගමකේ ඉන්න කවුරු හරි මල්ලි කෙනෙක් හිතනවා මේක තමයි වැඩේ කියලා නේ.
ඔව්. ඉතින් එහෙම වුණාම ඉතින් අර අහිංසක කොල්ලෙක් තමයි අමාරු වැටෙන්නේ කොහේ හරි. අනික ඉතින් මේවෙන් බුනිසන්ට ගොඩක් වැඩි වැටහීම් දෙනවා. දැන් උදාහරණකටව ඉන්ටර්නෙට් ඔය VDSL වගේ වෙන් වුණත් ලොකු වැඩි මතයක් ලබා දෙන එයාට මේක දුන්නහම මේ ඉන්ටර්නෙට් ප්‍රශ්නේ හරියනවා. මේක හොඳට ඉන්ටර්නෙට් හම් වෙනවා කියන මතයනේ ඊට පස්සේ ඒගොල්ලන්ට එන්නේ. ඉතින් එහෙම වුණාම මේ මට නම් හිතෙනවා ලොකු ඒ අය මුලා වීමක් වෙනවා කියලා. මොකද ටෙක්නොලොජි ගැන කියනකොට මේ මේවා අර හැමතිස්සෙම අනිත් පැත්ත ගැන නොකියන එකත් වරදි. මොකද මේවා ඇයි මෙහෙම වෙලා තියෙන්නේ, මෙහෙම වෙන්නේ මොකද කියන එක උනත් කියනවා නම් තිල්ල මම හිතන්නේ මීට වඩා හොඳයි කියලා මට නම් හිතෙනවා පුද්ගලිකව. ඉතින් කොහොම කොහමුණත් ඔය අතර අපිට මේ පොඩි නිවුස් එකකුත් ආවා. මේ ගිහාන් කියලා අපි දන්න කෙනෙක් මට ට්විටරේගේ අතන ටෙක් කතායක ට්විටරේ තමයි කියලා තිබ්බේ. මේ එයා ගමේ ගියලු දවසක් මේ වීරකැටියලු එයාගේ ගම ගිහිල්ලා යාළුවොත් එක්ක කතා කරනකොට ඒ අය හරියට කිව්වලු මේ ඒ අයත් එක්ක කතා අහනවා කියලා. ඉතින් ඒ මනසගෙනම එයාට හරි සතුටක්ලු මේ ඒ වගේ දුරපැතිවලත් මේ හරියට ඉගෙන ගන්නවක්වත් උත්සාහ කරන්නේ නැති මිනිස්සු උත් එක්ක කතා අහනවා කියලා. ඉතින් ඒකෙන් මට තේරෙන්නේ වීරකැටියටත් ඉන්ටර්නෙට් තියෙනවා, මිනිස්සු ඉන්ටර්නෙට් භාවිතා කරනවා කියලා තමයි ඒකෙන් මම ගත්ත අදහස. මොකද ඒකත් ඉතින් ගොඩක් මේ අන්තර්ජාල මම හිතන්නේ අපි කොච්චර බැන්නත් මේ මොබයිල් ඉන්ටර්නෙට් ඒ වගේ ඒවා නිසා මේ ඉන්ටර්නෙට් ගමට යන එක ගොඩක් ලේසි වුණා නේද?
ඔව්. කට්ටිය කොච්චර මොනවා කිව්වත් මේ මේවයි නරක ප්‍රතිඵල එහෙම තියෙනවා කියලා. හැබැයි ඉතින් ඉන්ටර්නෙට් කියන්නේ ඕනම දෙයක් ඉගෙන ගන්න තියෙන හොඳම මාධ්‍ය දැනට.
ඔව්. ඉතින් ඔය අතර අපි මං අහන්න මේ පොඩි ඉල්ලීමක් කරන්න ආසේ එහෙම දුරපැතිවල ඉඳන් අහනවා නම් දුරපැතිවල ඉඳන් අහනකොට මාත්තයි ඉතින් මේ සාමාන්‍යයෙන් එහෙම ටිකක් දුරපැතිවල අහනවා නම් ඕගොල්ලෝ කොහොමද ටෙක් කතා අහන්නේ, ඕගලන්ට ඉන්ටර්නෙට් සම්බන්ධතාවයල මොනවා තියෙන්නේ, මොන විදියටද ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා අපිට විස්තරයක් කිව්වොත් එහෙම සමාලලට ඒ අයට තියෙන ඩවුන්ලෝඩ් කරනකොට වෙන මාපාදක ඒ වගේ වටත් උත්තරයක් දෙන්න පුළුවන්. මොකද ඉස්සර අපි ටෙක් කතා වෙලාවට අප්ලෝඩ් කරන්න නැති දවස්වල අපිට දැනගන්න ලැබුණ එකක් තමයි සමහර අය රුපියල් 50 ගෙවලා කැෆේ එකට ගිහිල්ලා බලනකොට අපි ටෙක් කතා දාලා නැහැ. ඉතින් එහෙම වුණාම මේ මිනිස්සු ආයි දවසක් රුපියල් 50ක් ගෙවලා කැෆේ එකට යනවලු ටෙක් කතා ඩවුන්ලෝඩ් කරන්න. ඉතින් ඔය වගේ අපිට SMS එවල් තිබ්බා, අපිට ඊමේල් දාලා තිබ්බා, මේ මම අදත් ගියා ටෙක් කතා දාලා නැහැ කියලා. ඉතින් ඔය වගේ වුණාම ඇත්තටම ඉතින් අපිට උනත් හරි දුකක් ඇති වෙනවා. මොකද ඉච්චර උනන්දුවක් දක්වන කෙනෙක්ට අපිට දාන්න මේක වෙලාවට දාන්න බැරි චින්ත තමයි මේ. දැන් ඔය කොහොම හරි කරලා හැමදාම සෙනසුරාදා උදේ 8 වෙනකොට ටෙක් කතා දාලා
තියෙනවා. කසුන් මෝපෙන් තව ප්‍රශ්නයක් අහලා තියෙනවා කාලෙක ෆෝන් ස්ක්‍රීන් එකක LED ද LCD ද කියලා අහනවා. ඒත්කම අහනවා යා බැක් ලයිට් එකකින් පමණක් වෙනස් වෙනවා නම් කොහොමද LED ස්ක්‍රීන් එක ක්වොලිටි එක වැඩි වෙන්නේ කියලා.
LED screen එක quality එක වැඩි වෙනවා කියලා කියන්නේ ඇත්තටම LED ගත්තත් screen type දෙකක් තියෙනවා. අපි කලිනුත් මම දැන් මේක ගැන කතා කරලා තිනවා backlit සහ edge lit කියලා. සාමාන්‍යයෙන් අපි normal LCD එකක් ගත්තොත් එහෙම මේ CFL ඕකට CF වලින් තියෙන එකේ උඩ සහ යට තමයි මේ tube light වගේ bulb දෙකක් තියෙන්නේ. ඊට පස්සේ යට තියෙන diffuser එකක් අරගෙන තමයි එළිය හරියටම තිරයට ඔක්කොටම බෙදලා තියෙන්නේ. ඒ බෙදලා තියෙනකොට ඉතින් කොච්චර කරත් මේ තිරේට ආලෝකය හරියටම ස්ක්‍රීන් එකට බෙදන්නත් බෑ. මේවැයින සුදු ආලෝකය හරිම සුදුකුත් නෙමෙයි ඉන්නේ, හරි ඊවන් එළියකුත් නෙමෙයි ඉන්නේ. මොකද ඒ බල්බ් එකේ එක එක තැන්වල ආලෝකයේ තීව්‍රතාවය වෙනස්. ඉතින් එතකොට අපිට පේන එක පොඩ්ඩක් කලර්ස් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. මේ ආලෝකයේ එක එක තැන්වල අඩු වැඩි වීමක් දැක ගන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. LED වල බැක්ලිට් LED අහම තිරේ පිටුපසින් LED ගොඩාක් තියෙනවා. එතකොට LED වල අපි දැකලා තියෙන ඒකේ ආලෝකය ගොඩක් වෙලාට හරි සුදු ආලෝකයක් තියෙන. එතකොට ඊට අමතර ඒකේ කන්ට්‍රාස්ට් කියන එක, يعني එළිය වැඩි ප්‍රමාණයක් එනවා normal අර අපි CFL මේ පාවිච්චි වෙනවට වඩා දෙපැත්තේ. ඉතින් අනික ඊට අමතරව මේක අර evenly මුළු ස්ථිරේම ආලෝකමත් කරන්න පුළුවන් විදියට තමයි තියෙන්නේ. දැන් ගොඩක් වෙන LCD එන්නේ මේ edge lit කියන එක. අර දෙපැත්තේ යට CF දෙකක් තියෙනවා වගේම තිබ්බා වගේම LED rows දෙකක් තමයි දැනට එන්නේ.
ඔව්.
ඉතින් ඒ වගේ ඒවා සාමාන්‍යයෙන්
CF එකට වඩා තියෙන අනිත් දෙක තමයි දැන් ඔය LED එක ගත්තාම power consumption එක සෑහෙන අඩුයි, life time එකක් ගොඩක් වැඩි CF එකට සාපේක්ෂව. ඒක technical තියෙන advantage එකක්. අර මුලින් බලද්දී අපිට නිකන් තේරෙන්නේ නැහැ. ඒුණා දීප කාලයක් පාවිච්චි
පුල්ගේ ෆෝන් එක මයික් එක ළඟ
advantage එකක් තියෙන. අනිත් එක light එළිය අඩු වෙන්නෙත් නැහැ.
උපුල්ගේ ෆෝන් එක පොඩ්ඩක්
තියෙනවා ගොඩක්.
උපුල්ගේ ෆෝන් එක පොඩ්ඩක් මයික් එක කිට්ටුවට ඇවිල්ලා තියෙනවා. පොඩ්ඩක් ඈත් කරගත්තනම් මේ කොහොම හරි කතා කරත් ඉතින් ගොඩක් වෙලාට ඉතින් LED brightness එක සහ ඒ වගේ දේවල් නිසා ගොඩක් diffuser එක එහෙම හොඳට දැන් LED එකේ ගානට එළිය බෙදිලා නැහින්ද ඉතින් ගොඩක් වෙලාට අර sharpness colors එහෙම LED screen එක ටිකක් හොඳයි LCD එකට වඩා.
ඔව් අර සමහර ෆෝන් වල කාලින්ක දැන් අවුවේ එහෙම යද්දී ස්ක්‍රීන් එක හරියට පේන්නේ නැහැ වගේ දේවල් තියෙනවා.
හැබැයි ෆෝන් වල LED තිර නෙමෙයි ඇත්තටම එන්නේ. ඒක වෙනම එකක්. ඒක OLED.
ඔව්.
AMOLED කියලා කියන්නේ ඒක ඕගනික් LED එකක් තමයි ඉන්නේ. මේකට බැක්ලිට් එකක් නැහැ. ඇත්තටම මේක LED එකක් වගේම පත්තු වෙනවා ස්ක්‍රීන් එක. ඒක සහ LED TV කියන දෙක ಜಾති දෙකක්. ඒ දෙක පටලව ගන්න එපා. ෆෝන් වල එක්ක එන්නේ LCD එකක් නැත්නම් සුපර් LCD එකක් නැත්නම් AMOLED screen එකක්.
ෆෝන් වල තියෙන වගේ TV ආවේ මේ ළඟදි CSE එකේදී නේද?
ඔව් මේ ළඟදී තමයි ඒව demonstration පෙන්වුවේ. මොකද මේ OLED TV තාම මම හිතන්නේ OLED එකක් සල්ලි දීලා ගන්න පුළුවන් හැකියාවක මට්ටමක තාමත් අපිට නම් ලංකාවේ නැහැ මෙහෙමයි
තියෙන්නේ. තාම production උත් නැහැ.
ඔව් පටන් අරන්නේ. ඉතින් අඟල් 50 ගානක Samsung ලා සාමයි OLED TV එකක් පෙන්වලා තියෙනවා. අපි දැන් CSS ගැන කතා කරනකොට CES ගැන කතා කරනකොට මේක ගැන කිව්වා.
මදුරංගම්ෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා. කාලිංග මං හිතන්නේ අපි අර දැන් ගොඩක් මාස කීපයකට කලින් අර පරීක්ෂණයක් කරන්න පැටි කාලිංගලා ගෙදර මේ කරන්ට් සේව් කරන එකක් මේ සම්බන්ධයෙන් එයා අහනවා හෙලිස් එකේ විගුණන තියනවලු මේ E2 සේව් කියලා 140ක් ඉලෙක්ට්‍රිසිටි බිල් එක මේ සේව් කරන උපකරණයක් 8500කට. ඒ වගේම ඇත්තටම කියන දේ වෙනවද කියලා?
නෑ
නෑ කියන්නේ කොහොමද කියලා පොඩ්ඩක් අපිට විස්තර කරන්න පුළුවන්ද?
එහෙම විදුලිය අඩු වැය කරන්න ඕන නම් ජෙනරේටර් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඒ අරින්නට වෙන කිසිම ක්‍රමයක් නැහැ. ඒව නැත්තම් ඉතින් හොරෙන් මීටරේ කරගන්න ඕනේ. රුපියල් 40,000 දුන්නා කවුරු රැයිල මීටරේ කරකොල්ල දීලා යනවා නම් අන්න අඩුවෙන් විදුලිය වැය නෑ. මොකද එහෙම ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක් පාවිච්චි කරලා විදුලිය එහෙම අඩු කිරීමක් කරන්න පුළුවන් නම් ඕකට මුලින්ම කරන්නේ ශ්‍රී ලංකා මේ විදුලි වල මණ්ඩලයෙන් තමයි ওই ඩිවයිස් ටික දෙන්නේ. මොකද මයිදන්නේ
ඔකේ මේ ගොඩ
ඔව්
ඔකේ concept එක තියෙන්නේ අයියා මේ ඔය power factor correct කරන එකට තමයි කට්ටිය ඇඩ්වර්ටයිස් කරන්නේ. උනාට මං හිතන්නේ ඔය power factor correct කරන එකකින් ඔය වගේ වාසියක් ගන්න පුළුවන්. ගොඩක් motor එහෙම කරගෙන එහෙම environment එකක් තියෙනවා නේද සාමාන්‍ය
විදිහට කියව නැහැ නේ. ප්‍රයෝජනේ තියෙනවා මං හිතන්නේ.
හන්ද ඔකේ effectiveness එකක් ඇත්තටම අඩුයි.
ඔව් ගොඩක් වෙලාවට ප්‍රයෝජනේ තියෙන්නේ industrial factories වලට වගේ දේවල් වලට නේද?
ඔව් 3 phase motors වගේ දුවනවා නම් ගෙදර ගොඩක් tube light 3400ක් දුවනවා නම් ඔන්න power factor correction එකක් කරාට කමක් නැහැ. මේ tube light දෙකක් දාන ගෙදරට මේ වතුර මෝටරේ ඉඳලා ගන්න දැනකට මේ ඕකක් දැම්ම කියලා විදුලි බලය ඉතුරු වෙන්නේ නැහැ. නැත්නම් ඉතින් වතුර මෝටරේ දිගටම දාලා තිනා වගේ නම් ඒත් මං හිතන්නේ මේ මොකද ඔක මේ power factor correction එකක් කරා කියලා තීරමක් තියෙයි කියලා මේ ඕකෙන් ඉතින් ඔය ගොඩක් පොඩි ඩිවයිසස් වල ඔය කියන තරම් පර්ෆෙක්ට් කරෙක්ෂන් එකක් කරන්නත් බෑ ඇත්තටම මුපුල් මොකද ඕකක් ගල්ල බැලුවත් එහෙම වටිනා ඇයි ඒකේ තියෙනව දැක්කොත් එහෙම මොකද පර්ෆෙක්ට් කරෙක්ෂන් එකක් කරන්න නම් මේ පොඩ්ඩක් නිකන් අර 5 ඇම්පියර් ප්ලග් එකකට ප්ලග් එකක් ගහලා තිනා වගේ එකේ පර්ෆෙක්ට් කරෙක්ෂන් එක කරන්න අමාරුයි ඉතින් ඒක නිසා මේ ඕක මයිද සදීප සේපාල අපේ මොකක්ද එක බල්බ් දෙකක් දාලා ඕවා ටෙස්ට් කරා මේකට මොකක් වුණාද කියලා නම් දන්නේ නැහැ ඕවා ඔහොම ඔය දැන් මේ ළඟදී ඕවාගේම තවත් එකක් පත්තරේ දාලා ලියුණා මේ වැඩිපුර ෆියුල් ඉතුරු කරගන්න රුපියල් 3500යි කාර් එකට හයි කරන්න කියලා බැටරියට සමාන්තර කන්ඩෙන්සර් දෙයක් තියෙනවා ඒක පොඩි පෙට්ටියක් හදලා තායි ගාණෙන් ගෙනා කියලා මාත් එකක් ගෙනල්ලා ගලවලා බලුවා අඩු ගානේ 10000 විතර දෙකක් දාපන්
ස්ටාර්ට් වෙනකොටම හොඳට වදිනවා ඇති එනේ එතකොට
අනේ මන්දා වගේ හර ඉතින් මෙහෙමයි ඉතින් වෙන්නේ අපේ ලංකාවේ මිනිස්සු හයි කරනවානේ ඒකනේ වටනාගම සල්ලි හොයන මනස ඒ මනුස්සයන්ට අවශ්‍ය සල්ලි හොයන්නයි ඉතින් කට්ටිය එතකොට ඕක
10000 කිකුණ ගත්තත් ගොඩනේ
අනිවාර්යෙන් මාත් බැලේ මාත් පත්තරේ පෙට්ටියක් ගහලා ඕක විකුණනවාද කියලා
පොඩි වයර් කැලි දෙයක් එළියට දාලා
මට සැකයි ඔක සදීප දිගුණන්නේ
සදීප ගොඩ කාලෙකින් හම්බුන්නේ නැහැ නේද අපි
ඔව් මිනිහට මම දන්නේ ගොඩක් ළමයි පිළ කරදර තියෙන
සදීප ප්‍රෙග්නන්ට්ද නැහැ
සදීප ප්‍රෙග්නන්ට් නැහැ තාම යාපගේ නේ යාගේ MS Office 2007 අප්ඩේට් කරපෙලා ඉඳන් කම්පියුටරේ සෝ වෙලානේ මොකද කරන්න කියලා අප්ඩේට් එක ඩවුන්ලෝඩ් කරේ ටොරන්ට් එකකින්ද කියලා අහන්න කැමති PC එකකට LED TV එකකට සෙට් කරනලා යූස් කරන එක හොඳයිද කියලා අහනවා. මම නම් පෞද්ගලිකව වරදක් දකින්නේ මොකද TV එකක් සහ LCD මොනිටර් එකක් අතර දැන් වෙනසකට තියෙන මයි දැන් ටියුනර් එකක් එන්නේ නැති එක සහ ටියුනර් එකක් එන එක තමයි. මොකද ස්ක්‍රීන් තිර ඔක්කොම එකම සමානයි.
SMS වලින් අපෙන් පොඩි ප්‍රශ්නයක් අහලා තියෙන කලින් ටිකක් එක්ස්ප්ලেইন කරන්න පුළුවන් ප්‍රශ්නයක් මේ එයාට අමතර PC එකයි router එකයි ගෙදර තියනවලු අහනවා මේ කොහමද web caching proxy server එකක් හදාගන්නේ කියලා ඒවා පාවිච්චි කරලා squid වගේ එකක් use කරන්න බුලන්නේ නේද
ඔව් එයාට linux ගැන පොඩි අදහසක් තියෙනවනම් එයාට මේ squid වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන් නැත්තම් එයාට තවත් පාවිච්චි කරන්න පුළුවන් තියෙන දැන් ඔය මේ Microsoft Windows වගේ පාවිච්චි කරන්න නැහැ හැබැයි Windows server එකක් දාන්න Microsoft ලාගේ තියෙනවා ISA server කියලා Internet Acceleration and Security කියලා ඒක install කරගන්නත් පුළුවන් ඔය දෙකම
ඊට පස්සේ install කළා කොච්චර caching වලට කොච්චර size දෙනවද ඔක්කොම config
කරන්න පුළුවන් සාමාන්‍යයෙන් දැනට නම් සාමාන්‍යයෙන් දාන ගොඩක් network වල මේ proxy එකක් manually පාවිච්චි කරන්න ඇත්තටම set කරන්නෙම නැහැ සෙට් කරන්නෙම නැහැ කියලා කියන්නේ ඇත්තටම මේ මේ කියන්නේ අවශ්‍යම වුණොත් විතරයි ඔය caching engine එක පාවිච්චි කරන්නේ. ඒකත් browser එකේ proxy දෙන එක කරන්නෙම නැහැ. එහෙමත් ඔය campus වගේ network වල තාමත් පාවිච්චි කරාට දැන් ගොඩක් වෙලාට transparent විදියට තමයි proxy එක දැන් transparent කියලා කියන්නේ. ඇත්තටම gateway එකට request ආවම automatically gateway එකෙන් ආයෙ request එක proxy එකට forward කරන එක තමයි කරන්නේ. එතකොට ඉතින් අර තමන්ට manually proxy එකක් දාලා cache එකක් අවශ්‍ය නැහැ. ඉතින් අර local caching engine එකක් පාවිච්චි කරන්නේ දැන් ගොඩක් කට්ටිය network එකේ ඉන්නවා නම් තමයි caching engine එක benefit ගන්න පුළුවන්. ඒ කියන්නේ cache කරන එකේ. නැතුව තමන් internet යනවා නම් තමන්ට ගොඩක් වෙලාට ඒකේ ලොකු benefit එකක් හම් වෙන්නේ නැහැ. මොකද ගොඩක් browser පවා දැන් content caching කරගන්න නිසා හැමතිස්සෙම යන site වලට උපුල්ගේ phone එක
එක පාවිච්චි කරන්න පුළුවන් මේ අවශ්‍ය නම් කොච්චර bandwidth අපි use කරනවාද දැන් srg වගේ එකක් දැම්මනම් squid දාලා කොච්චර බෑන්ඩ්විඩ්ත් යූස් කරනවද ඒ වගේ දේවල් මොනිටර් කරගන්න පාවිච්චි කරන්න පුළුවන් නේද
ඔව් ඉතින් උපුල් ෆෝන් එක පොඩ්ඩක් මම දැන් උපුල්ගේ ෆෝන් එක ඉන්න ගොඩක් වෙලාට ඉතින් අර ගොඩක් අය දැන් මේ පර්ෆෙක්ට් එක ගැන අහනවා මේ කවුද යහපු එක්කෙනා මේ මහේෂ් තමයි අහන්නේ මොකද්ද මේ පර්ෆෙක්ට් කරෙක්ෂන් එකක් කියලා කියන්නේ කියලා සරලව එක්ස්ප්ලেইন කරොත් කොහොමද පුල් මේක ගැන එක්ස්ප්ලেনেෂන් එකක් දෙන්නේ?
පොඩ්ඩක් සරලවම කිව්වොත් කියන්න වෙන්නේ සාමාන්‍යයෙන් අපි ඔය ගෙවල් වලට එන විදුලි අපි AC කරන්ට් එක කියනවනේ. ඒ කියන්නේ අර
ඕල්ටර්නේටිව්
සයින් වේව් එකක් වගේ ඕල්ටර්නේටිව් ධන ඍණ පැත්තට කැරකි කැරකි යන කරන්ට් එකක් තමයි අපි ගෙවල් වලට එන්නේ.
ඔව්.
ඉතින් ඕකේ කරන්ට් එක තියෙනවා වෝල්ටේජ් එක තියෙනවා. ඒ කරන්ට් එකයි වෝල්ටේජ් එකයි එකම විදිහට ඕල්ටර්නේට් වුණොත් තමයි ඒකින් උපරිම ප්‍රයෝජනය ගන්න පුළුවන් වෙන්නේ අපේ ගේ ඇතුලේ තියෙන ඩිවයිසස් වලට. ඔකේ පොඩ්ඩක් හරි එහා මෙහා වීමක් වුණොත් එතකොට
වේස්ටේජ් එකක්.
එතකොට පොඩි කේස් එකක් යනවා. ඔව්. තියන්න ඒක නවත් ඒක එක එකම විදිහට සින්ක්‍රොනයිස් කරලා අරන් යන එකට තමයි පවර් ෆැක්ටර් කරෙක්ට් කරනවා කියන්නේ සරලවම කිව්වොත්. මැතමැටික්ස් පැත්තේ නම් එහෙනම් ලොකු විස්තරයක් තියෙනවා. ඕකේ.
ඔව්.
ඉතින් පවර් ෆැක්ටර් කරෙක්ට් කරනවා කියලා කරන්නේ ඒ කරන්ට් එක සහ වෝල්ටේජ් එක එකම සින්ක්‍රොනයිස් කරලා එකම විදිහට ඕල්ටරනේට් වෙන විදිහට ගෙන්න ගන්න එක.
ඔව්.
ඉතින් ඕක ඔව්.
ඒ කියන්නේ සරලව කිව්වොත් එහෙනම් ගොඩක් වෙලාවට මේ පවර් ෆැක්ටර් කරෙක්ෂන් අවශ්‍ය වෙන්නේ කම්පියුටර් වගේ දේවල් පාවිච්චි කරනවා නම්, මෝටර්ස් පාවිච්චි කරනවා නම්, ඔය සොලනොයිඩ් එහෙම නැත්නම් ඔය මේ අපි ගොඩක් වෙලාවට ඔය පාවිච්චි කරන මේ ටියුබ් ලයිට් පාවිච්චි කරනවා තමයි මේ පවර් ෆැක්ටර් ගොඩක් වෙලාවට අවුල් වෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මේ පවර් ෆැක්ටර් කරෙක්ෂන් වලදී ගොඩක් වෙලාවට කරන්නේ අපි අර කන්ඩෙන්ස් කැපසිටර් බැංක් එකක් දාලා ඒ වගේ කළා තමයි මේ ගොඩක් වෙලාට මේ පවර් ෆැක්ටර් කරෙක්ෂන් එකක් කරන්නේ. ඉතින් ඒකට මේ පොඩි කැපසිටර් දෙක තුනක් දැම්ම කියලා පවර් ෆැක්ටර් කරෙක්ෂන් එකක් වෙන්නේ නැහැ. තමන්ගේ ගෙදර තමන් එහෙම ගොඩක් මේ වගේ පවර් ෆැක්ටර් එක අවුල් වෙන විදිහ ඩිවයිසස් පාවිච්චි කරන්නේ නැත්නම් ඒත් ඉතින් පවර් ෆැක්ටර් කරෙක්ෂන් එකක් කරා කියලා ඇත්තටම වැඩක් නැහැ. මොකද ඔය ඉලෙක්ට්‍රොනික පවර් සප්ලයිස් එහෙම පාවිච්චි කරන එක يعني කම්පියුටර් 20ක් 30ක් තියෙනවනම් පවර් ෆැක්ටර් කරෙක්ෂන් එකක් කරොත් එහෙම ඉතින් හොඳයි.
ඔව් මම හිතන්නේ දැන් 3 phase current තියෙන දැනගන්න කාලෙින් ඔයිට වඩා advantage එකක් ගන්න පුළුවන් මේ හරියට wire කරන එකෙන්.
ඔව්
මේ හරියට balance කරලා meters වලට يعني line තුන හරියට balance කරලා මේ
පාවිච්චි කරන්න
පාවිච්චි කරන එකෙන්.
ඔව් ඉතින් ඔය මේ ඕකෙ දෙන් ටිකක් අර කතා කරොත් එහෙම මේ ගොඩක් ෆැක්ටරි වලට තමයි මේ power factor correction වලින් ගොඩක් ලාභ තියෙන්නේ. මොකද ඒගොල්ලෝ තමයි ගොඩක් ඔය industrial motors ඒ වගේ දේවල් පාවිච්චි කරන්නේ. ඉතින් එහෙම නැතුව ගේකට මම හිතන්නේ power factor correction එකකින් අවශ්‍ය තරම් එහෙම දෙයක් වෙයි කියලා. හැබැයි ඉතින් අර power conditioning වීමක් පාවිච්චි කරනවා ගොඩක් වෙලාවට මේ අර කැප්සිටර් බැංක් එකක් වගේ පාවිච්චි කරනවා. ටිකක් ඔය power අර regulate වෙලා වගේ ගන්න එන ගතියක් නම් තියෙනවා. මොකද load එකක් අදිනකොට drop වීමක් වීම ගොඩක් වෙලාවට අඩු වෙනවා. මොකද motor එක එහෙම start වෙනකොට අපි දන්න එක පාට ලොකු load එකක් ගන්න. ඒ වගේ ඒ වගේ ඇති වෙන අර එක පාටම් power surge වගේ වෙනේවා නැති වෙනවා. තව ප්‍රශ්නකට යනවද? අදට නවත්තනද? මොකද අද අපි මම හිතන්නේ පැයකට තව තප්පර 15ක් විතර වගේ තියෙනවා. ටග් ගාලා යන ප්‍රශ්නයක් තියෙනවා.
පොඩි ප්‍රශ්නයක් විතර තියෙනවා මේ Android tech එකත app එක සමහර ෆෝන් වල download කරන්න බැරි තත්ත්වයක් තියෙනවලු. වෙන තැනකින් download කරන්න පුළුවන්ද කියලා අහනවා.
ඇයි දන්නේ ඩවුන් සමහර අයට මේ සමහර ෆෝන්ස් වලමයි දන්නේ Google Store මේ එන්නේ නැහැ නේද market place එක. අපි එහෙම වුණත් APK එක වෙනම link එකක් දෙමු නේද?
කට්ටිය
download කරගන්න. ඔව් ඒක අපි වැඩසටහන දානකොට ඉස්සරුත් එක්කත් කතා කරලා අපි කොහෙට හරි APK එක upload කරලා දෙන්නම් කට්ටිය download කරගන්න. හැබැයි ඉතින් එහෙම කරාම අර අපිට update එහෙම release කරන්න බැහැ APK එක කෙලිම දුන්නාම.
ඔව්.
එතකොට ඉතින් තමන් manually APK එක අරගෙන දාන්න ඕනේ. ඊට පස්සේ අනේ මන්ද chat එක ගහන IDS username එකව කරානේ press එකක් ගන්නා කියලා ඒක මොකද වුනේ කියලා ඒකේ අවල තියෙන්නේ තාම උත්තරයක් ආවේ නැහැ. මේ හොඳ වෙලාවට එක මතක් කරේ පොඩ්ඩක් කතා කරලා TRC එක බලන්න ඕනේ ඒකට මොකද වුනේ කියලා. LED TV වල අලුත් version එකේ internet TV මේකේ PC එකක් විදියට use කරන්න පුළුවන්ද කියලා අහනවා. internet TV කියලා කියන්නේ PC එකක් විදියට use කරන්න ගන්න නෙමෙයි මේ YouTube ඔය video streaming services ඒ කියන්නේ පිටරට නම් ඔය Netflix Hulu වගේ ආ බලන්න වගේ හදන ඒවා මිසක් PC එකකට වඩා කරන්න දෙයක් නැහැ. ඉතින් internet TV
ඒ ෆීචර්ස් හැබැයි ඉතින් ගොඩක් කලින් ඉඳන් තිබ්බනේ තමයි. අර Windows home media server එකේ පෙන්වනවා TV එක එතනින් play කරන්න පුළුවන් files.
දැන් dialogue internet box එකකුත් ගහලා තියෙනවානේ 15,000ට දෙනවා. මම නම් හිතන්නේ ගානට නම් පාඩුයි එහෙම එකක්
කියලා යන එකනේ. 15,000 ගානක් නේද? Vodafone ලගේ web box ද මොකද්ද කියන එකනේ.
Vodafone web box කියලා එක.
SMS වලින් තව පොඩි ප්‍රශ්නයක් අහලා තියෙනවා. Twitter වල follow කරන අය අපිව follow නොකරත් tweets බලන්න පුළුවන්ද කියලා. ඔව් ඉතින් protect කරලා නැති වුණත් එහෙම account එක tweets public.
ඔව් බලන්න පුළුවන්. protect කරොත් එහෙම තමන් follow කරන්න allow කරන අයට විතරයි බලන්න පුළුවන්. තමන් follow කරන අයට බලන්න බෑ. Twitter වල තීරිය තමයි මම තිල්නව follow කරන නම් තිල්නට මගේ tweet පේන්නේ නැහැ. මම protect කරලා තිබ්බොත් තිලින මාව ෆලෝ කරලා මම තිලින ලව් කරොත් මගේ ට්විට් තිලිනට පේනවා. ඕක ඉතින් දෙපැත්තටම මේ විදිහට තමයි තිලින තිලින මාව ෆලෝ කරන්න මට බැරි නම් තිලින ගේව මට පේන්නේ නැහැ. නමුත් තිලිනට මාව ෆලෝ කරන්න පුළුවන්. තිලින ගේව බලන් දෙන්න නැතු.
ඔව්. හැබැයි දැන් ට්විටර් ප්‍රොටෙක්ටඩ් ට්විටර් account එකක් තියෙනකෝ නැහැ දැන්.
මොකටදන ටවිටර එකක් කරලා ඉතින් අනවශ්‍ය දෙයක් නොගහන්න එක කට්ටිට බලන්න බැරිවෙන දෙව. පොන්ටියහන ක්‍රනස් ටර්නමච් හෝම් වගේ බැකප් සොෆ්ට එකක් යස් කරලා අපේ ඩොක්කමට් බැකප් කරා මොකද වෙන්න කියලා බැකප් බැකප් සයවකර ෆෝල්ඩ එක ඩිලිට්ටුනත් මල කෙලියයි නේද කියලාන. මෙහෙමයි බැකප් එකක් කියලා කියන්නේ ඔරිජිනල් එක මකලා තියාගන්නකට බැකප් එකක් වෙන්න නෑ එක අර 3-2-1 බැකප් කියලා
එක. ඔව් අනිත් එක එකම පාටිෂන් එකේ බෑකප් කරලත් වැඩක් නැහැ. බෑකප් කරනවා නම් වෙනම ඩිස්ක් එකක් හරි එහෙම කරනවා නම් තමයි ඒක ඇත්තටම බෑකප් එකක් වෙන්නේ.
ඔව් ડોකියුමන්ට්ස් එහෙම නැත්නම් බෑකප් කරන හොඳම විදිය තමයි ඩ්‍රොප් බොක්ස් හරි ස්කයි ඩ්‍රයිව් හරි පාවිච්චි කරන එක.
ඔව් අනික බෑකප් එකක් තියෙන්න ඕනේ කියලා තීරය. දැන් 3-2-1 බෑකප් කියන්නේ එහෙම ඔරිජිනල් කොපියක් තියෙන්න ඕනේ. ඔරිජිනල් කොපියේ බෑකප් එකක් තියෙන්න ඕනේ. බෑකප් එකේ බෑකප් එකක් තියෙනවා. ඔය තුනම එක ඩිස්කේ තිබිලත් බෑ. මීඩියා තුනක ඔය තුන තියෙන්න ඕනේ. ඒ කියන්නේ මගේ කම්පියුටර් එකේ හાર્ඩ් ඩිස්ක් එකේ එකක් තියෙනවා. මං ඒක ඊට පස්සේ ඩ්‍රොප් බොක්ස් වගේ එකකට දැම්මොත් ඒක දෙකක් වෙනවා. ඊට පස්සේ ඩ්‍රොප් බොක්ස් වගේ එකකින් හරි මගේ කම්පියුටරෙන් හරි තව පෝටබල් හાર્ඩ් ඩිස්ක් එක වෙනම රිමූව් කරලා තියෙනවා නම් ඒක තුනක් වෙනවා. හැබැයි ඔය තුනෙන් දැන් අර ඩ්‍රොප් බොක්ස් වගේ දැම්මොත් තමන්ගේ ෆිසිකල් ලොකේෂන් එකෙන් නෙමෙයි තියෙන හින්දා ඒක ගොඩක් වෙලාට බෑකප් එකක් වෙනවා. සාමාන්‍යයෙන් අර හරියටම බෑකප් කරනවා නම් ඒක බෑකප් එකක් අනිවාර්යෙන් තමන්ගේ ෆිසිකල් ලොකේෂන් ඒ කියන්නේ සුනාමියක් ආවොත් හරි ලයිට්නින් වතුර ඇවිල්ලා ඒ වගේ ඩැමේජ් එකක් වුණා ඩේටා ඉතුරු වෙන විදිහට ඩ්‍රොප් බොක්ස් වගේ එකක් පාවිච්චි කරනවා. හැබැයි ඩ්‍රොප් බොක්ස් වල සිකියුරිටි එක ගැන පොඩි සැකයක් තියෙනවා. මොකද ඩ්‍රොප් බොක්ස් එච්චරම සේෆ් ක්‍රමයක් නෙමෙයි. මොකද ඩ්‍රොප් බොක්ස් එකේ ඩේටා තියෙන්නේ එන්ක්‍රිප්ටඩ් විදිහට නෙමෙයි නිසා. ඉතින් එහෙම තමන්ගේ සෙන්සිටිව් ඩේටා තියෙනවා නම් ඩ්‍රොප් බොක්ස් වගේ එකකට දාන එක පොඩ්ඩක් දෙතුන් පාරක් හිතලා බලන්න වෙනවා.
ඔව් දැන් මෙගා අප්ලෝඩ් ප්‍රශ්න ගත්තොත් එහෙම කාලින්ක දැන් ඒගොල්ලන්ගේ සර්වර්ස් නැත්තුවනේ. ඒ වගේ ඩ්‍රොප් බොක්ස් වලටත් ඒ වගේ මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ඩේටා ගන්න බැරි වෙන තත්ත්වයක් එනවා. ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න ඕන නේද?
ඔව් ඉතින් ඒක නිසා හොඳම වැඩේ තමයි සාමාන්‍යයෙන් ඔය මේ ෆ්‍රී දෙන්නේ නැති වුණා සල්ලි දීලා බැකප් ගන්න පුළුවන් තැන් තියෙන ඉතින් ලංකාවේ එහෙම ගත්තත් ඉතින් ෆයිල් ටික අප්ලෝඩ් කරගන්න බැරි ප්‍රශ්න එනවනේ තිල්න බැන්නේ නැනේ. ඔව් නැත්තම් ඔය
ඩොලර් හන්ද ටිකට් අරන් ගිහිල්ලා මේ සිංගප්පූරේ වගේ.
ඔව් නැත්තම් මේ හොඳම වැඩේ තමයි ඩේටා ටික මේ සාමාන්‍ය එන්ක්‍රිප්ට් කරලා ඔය එන්ක්‍රිප්ට් කරන්න ටූල්ස් තියෙනවනේ මේ කාටරි DVD එක රයිට් කරලා පෝස්ට් එකේ යවන එක දුර පළාතකින් යාළුවෙට්.
ඔව්
DVD එක අරන් තියාගන්න කියලා.
හැබැයි දැන් පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ මේ දැන් DVD drive එහෙම ගොඩක් ලාට දුවිලි ගිහිල්ලා වැඩ කරන්න තත්ත්වයට එනවා. මොකද පාවිච්චි කරන්න දෙන නිසා කවුරුවත්.
ඔව් දැන් නම් CD ROM DVD ROM කියන ඒවා වැඩක්ම නැති ගන්නට ඇල්ල අර ඉන්ස්ටොලේෂන් කරනකොට අරන්නේ ඒ අරන්නේ වෙන අවශ්‍යම වෙන්නේ නේද?
ඔව්
එහෙනම් ඒත් එක මේ ඔය අපි normal write කරන DVD ගත්තාම ඒක සාමාන්‍යයෙන් ආයු කාලයත් අඩුයි maximum වුණත් අවුරුදු 5ක් තියෙනවා.
ඔව් ඒ වගේ ප්‍රශ්නත් දැනට තියෙනවා. එහෙනම් ඉතින් හැමෝටම සුබ සතියක් සුබ රාත්‍රියක්. අපි මම හිතන්නේ ලබන සතිය හම්බ වෙන වීඩියෝත් එක්ක නේද? ඔව් හැම මාසෙකම පළවෙනි සතියේ පළවෙනි වැඩසටහන තමයි වීඩියෝ ලෙස එන්නේ. ඉතින් ඒක නිසා live කිසේ වෙතත් අඩු ගානේ recorded එකක් විදියට අක්කට එකදා වීඩියෝ එක අපි කට්ටියට බලා ගන්න පුළුවන්. එහෙනම් අපි 3 වෙනිදා හම්බ වෙමු පෙබරවාරි. එහෙනම් හැමෝටම සුබ සතියක් සුබ රාත්‍රියක්. බොහොම ස්තුතියි උපුල් අපිත් එක්ක සම්බන්ධ වුණාට. එහෙනම් අපි ලබන සතියේ හම්බ වෙමු.
ග්‍රැසියා.